அவருக்கு கேட்டல் ஊத்தி பேன வணம் இக்கேட்டலு பேன சாமூகிக்கவு சாபலன விமர்சன சாகச்சாக்கரன அவஸ்தாவு தர்ம சாகச்சாவு மே தாமகிஹி கமன் கரன விட்ட காட்டத் வெதகத்வின பௌத்கலிகாந்தகீம் திபினவானம் சிசு கல்யாண மித்ரையன் சமக பெதா கண்ணட்டு மே ஏ அவகாசிய ඉති කියන වචනේ නම් තේරෙනව ඇති නේද ඈ ඔව් අල්ලා ගැනීමක් මගේ කර ගැනීමක් පටු වීමක් ඒක හිර වීමක් වගේ අදහසක් තමයි දිට්ටි කියන වචනයෙන් එන්නේ කාය සක්කාය සත්කාය කියන වචනේ තමයි සක්කාය කියලා උච්චාරණයේ පහසු වෙන්නේ කයින දෙකක් දාලා කියන්නේ ඒකේ මූලික රූපේ තමයි සත්කාය සත්කාය දැන් සත් කියන අදහස කියන්නේ හරවත් ස්ථිර සාරය මෑත් ඒ වගේ අදහස් ගණනාවක් වෙනවා සත් කීවාම සත් හොඳම පිරිසිදුම සත්‍යම සාර්මය හරවත් ආදී අදහස් මේ කාය කියලා කියන්නේ මේ ස්කන්ධ පහ පිළිබඳවම තව විදිහට කියනවා නම් මම කියන තමන් කියන පුද්ගලයා කියන ඒ දේට ඒ කෙටි පැහැදිලි කිරීම තමයි හරවත්ම සත්‍යම වටිනාම දේ තමයි මම ස්කන්ධ පහ තමයි හරවත්ම දේ. එයින් පිට තියෙන අනිත් දේවල් එච්චර හරයක් නැහැ. සදාකාලික යමක් තියෙනවා නම් ඒ මම. ශ්‍රේම තියෙන වඩාත්ම වටිනාම දේ තමයි මම. අන්න එබඳු මතයක, එබඳු අදහසක, එබඳු පිළිගැනීමක කෙනෙකු හිර වෙලා සිටීමට තමයි ඔව් සක්කාය දිට්ඨිය කියන්නේ.
සත්‍යනේ රටාවේ හැටියට පවුල් පන්සල් පවුල් එකකට හිතේ හැඟීම් එහෙම නැත්නම් බලන්නේ මේ ඔක්කොම අපි අවශ්‍යතාවයන් නැත්නම් ආසාවන් වෙලා තියෙනවා නේද? අනික ඒ උත්සාහයක් ගන්න අපිට තේරෙන විදිහට ආසාවක් හැමදේම අපි කරන්නේ ආසාවක් හින්දා නේ. ඒ දුකෙන් මිදෙන්න යන්නේ ඒ දුකෙන් අත්දැක අත් මිදෙන්න තියෙන ආසාවක් හින්දා. ඉතින් අද ඔබතුමා උදේක කියව දේශනාවේ මට තේරුනේ නෑ මේ හරියටම මේ යුර අතහැරලා සැඩපහරට බහින්න කියන කස්නේ. මොකද අතහරින්න කියන එක.
එතමයි මේ ඒ මෙනෙහි කරන්න කියා කිව් කාරණේ තමා තුලින්ම සොයාගන්න කියන එක මොකද්ද මෙතන අතාරින්න තියෙන්නේ කොතනින්ද අයින් වෙන්න තියෙන්නේ කුමක් සමගද එකතු වෙන්න තියෙන්නේ කියන එක
අපි ආහාර ටිකක් උනත් ගන්න ඉතින් ශරීරේ පවත් ගන්න හැමදේම නැහැ ඒ ඔක්කොම කැලලගෙන ඉන්නේ
සම්පූර්ණ හැමදේම අල්ලගෙන ඉන්නේ මොන දේ අල්ලගෙන ඉන්නවද දැන් අවශ්‍ය කියලා හිතන දැන් අපි ආහාර කියන එකට කියන්න බලන් ඒ බොහොම අවශ්‍ය දෙයක් ආහාර. ඒක අතහැරලා කොහොමද ඉන්නේ? අපි තමයි නම් ඒක අල්ලගත්තට කමක් නෑ ආහාර. තව මොනවද? කොනේ ඉන්නේ නිසාගේ අවශ්‍යයි. ඒකේ අල්ලගත්තට කමක් නෑ. ඒතර මගේගේ මගේ ආහාර. ඇඳුනොත් ඕනේ. ඉතින් මගේ ඇඳුම් යන්නෙන්න මාධ්‍යයක් වාහනයක් ඕනේ. මගේ වාහනේද එහෙම අපි හිතන මේ අවශ්‍යයි. කමක් නැහැ කියෙම අප වෙ ටික අල්ලගත්තට කමක් නැහැ. හැබැයි ওই ටික විතරද අපි අල්ලන් ඉන්නේ? අල්ලගන්න ගියාම ඔය නෑ මේ තෝරා බේරා ගැනීමක්. ඕන ටික විතරක් අල්ලගෙන අනවශ්‍ය ටික අතාරිනවා කියලා දෙයක් නෑ. හැමදේම අල්ලගන්න. ඉසානේ අපි කියන්නේ අපේ හතුරන් කියලා. එතකොට අපි හතුරු අල්ලගෙන ඉන්නේ. අල්ලගන්න ඕනේ නැහැ හතුරු. මිතුරු නම් ඕනේ කියන්නකො. මිතුරු නැතුව ජීවත් වෙන්න බැහැ නිසා මේ අය අපේ මිතුරන්, මගේ මිතුරන් කියලා අල්ලගත්තට කමක් නැහැ කියලා කෙනෙකුට එය හදාගන්න පුළුවන්. නමුත් ඇයි හතුරන් අල්ලගෙන ඉන්නේ? මගේ හතුරන්. මගේ හතුරෙක්. මගේ කරදර. මගේ ලෙඩ, මගේ වේදනා, මගේ ප්‍රශ්න. දැන් බලන්න ওই විදිහට මේ හොයනකොට මේ නැතුව බැරි දේවල් විතරද අපි අල්ලගෙන ඉන්නේ? දැන් අල්ලගෙන ඉඳීමට අපි සමාවට කාරණයක් විදිහටද කියන්නේ මේ නැතුව බැරි හින්දා අල්ලගෙන ඉන්නවා කියලා? මේව අවශ්‍යද අල්ලගන්න? දෙයින් පේනවා බොහෝ දේ අවශ්‍ය නැහැ. අල්ලගෙන ඉන්න බොහෝ දේ අවශ්‍ය. ඒ නිසා අපි විඳින්නේ දුක් අසහන. අනික් කාරණය ආහාරයක් හරි හුස්මක් හරි ගන්න බැරිද අල්ලගන්න නැතිව? අල්ලගන්නම ඕනේද? අල්ලා ගැනීමක්
නෙමෙයි.
අනේ ඒ ආහාරයත් අපි අතල්ලා දාමුකෝ. දැන් හුස්මට මොකද කරන්නේ? ගන්නෙත්ෙන් ජීවත් වෙන්නනේ. ප්‍රශ්නය ජීවත් වීමද? අපි හිතනවා නම් මේ සියලු ප්‍රශ්න වලට හේතුව ජීවත් වීම. ජීවත් වීමයි දුකට හේතුව. ජීවත් වීමයි කරදර වලට හේතුව. ජීවත් වීමයි අසහන වලට හේතුව කියා එහෙම නැහැ. ඉතින් ජීවත් වෙන්න අපි කරන දේවල් ඔක්කොම අත්හරින්න පුළුවන්. ආහාරයෙන් පටන් ගෙන අනිත් බේත් හේත් ගැනීම, හුස්ම ගැනීම, ඒ සියල්ල අත්හරින්න පුළුවන්. එතකොට ජීවිතෙත් එහෙම ඉවර වෙයි. අපි හිතනවා එතනින් අපේ ප්‍රශ්න ටික විසඳුණා, දුක නැති වුණා. එහෙම පිළිගන්න පිරිස ඉන්නවා. ප්‍රශ්නේ නම් මේ ජීවිතයයි විසඳුම මරණය කියන එක. ඔතන අපි ඒක අපි දන්නේ නැහැනේ. මරණයෙන් ආයෙ පටන් ගන්නවද නැද්ද අපි හිතනවා. ඉතින් එහෙම හිතුවොත් මැරෙලත් විසඳුමක් නැහැ. ඔව්. දැන් අඳුම ගානේ ක මිනිස්සෙක් පළවෙනි වතාවට මුහුදු ගමනක යනවා. ඉතින් නැව දැන් ඒ පැද්දෙනවා ඒ මේ අතට. ඒක පළවෙනි වතාවට යන කෙනෙකුට ඒ මහා අපහසුයක්. ඉතින් ඒ මුහුදු ලෙඩේ හැදිලා වමන යනවා. කන්න බෑ, නිදා ගන්න බෑ, ඉසේ රදේ බට දඟලනවා. සමබරතාවය නෑ. දැන් මේක සම්පූර්ණ එපා වෙලා හරි දුකක් විඳිනවා. කන්නත් නෑ. අඳ දෙයක් නැති වුණා, බඩ හිස්. ඒ වුණාට වමන යනවා. කැරකිල්ල, ඉසේ රදේ. උන දැන් මේ දුක විඳිනවා. ඉතින් නැවේ කපිතාන් මෙයා ළඟට වෙල්ලකෝ, බය වෙන්න එපා, මම මේ මුදු ගමන් දහස් ගාණක් ගිහිල්ලා තියෙනවා, මම දැකලා තියෙන ওই විදියට මුදු ලෙඩේ හැදෙන අය, බය වෙන්න එපා, මැරෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ ওই ලෙඩෙන් කියලා. එතකොට මෙයා කියනවා ඔබ ඇවිල්ලා මට තිබිච්ච අන්තිම බලාපොරොත්තුවත් නැති කරා. මම මේ අමාරුවෙන් අනේ මැරෙනවා නම් හොඳයි කිය කී හිටියේ. දැන් මේ මැරෙන්න යන්නේ ඒකෙන් මේක ඉවරයි කියලා දැන් ඔබ කියනවා නෑ මැරෙන්නෙත් නෑ කියලා. පී අපිට තියෙන ප්‍රශ්න අපි වෙන් කරලා හඳුනා ගන්නට ඕනේ. කායික ප්‍රශ්නයි මානසික ප්‍රශ්නයි. මේ දෙකම එක කොටට දාලා කායික ප්‍රශ්න, මානසික ප්‍රශ්න, කායික වේදනා, මානසික වේදනා, කායික අවශ්‍යතා, මානසික අවශ්‍යතා මේ සියල්ල එකට දාලා කලත්තලා මිශ්‍ර කරලා විසඳන්න හැදුවොත් විසඳුමක් නැහැ. කිසිම විසඳුමක් නැහැ. යක් තිබෙනකල් බඩගින්න එනවා. කය තිබෙන තුරු. නිදිමත එනවා. දාඩිය දා සීතල දැනෙනවා. ලෙඩ හැදෙනවා. වෙහෙසටපත් වෙනවා. දැන් මේවායින් తాවකාලික වශයෙන් පැත්තකට වෙලා ඉන්න පුළුවන්. පැයක් දෙකක් දවස්ක් දෙකක් ඔන්නම් සතියක් විතර සම්පූර්ණ ඈත්ලා ඉන්නවා. නමුත් දිගටම බෑ. දැන් මානසික වේදනා කියන එක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නම් අන්න ඒ සඳහා අපිට උත්සාහයක් ගන්න පුළුවන් මානසික වේදනා ටික නැති කරගන්න. ඇත්තටම කායික ප්‍රශ්න කියන ඒවා දිගටම තියෙන්නේ නැහැ. බඩගින්න දවසට එකපාරක් දෙපාරක් තුන්පාරක් විතර නෙන්නේ වැඩි මොනද? දවසට කී පාරද තිබහින්නේ? අවුරුද්දට කී වාරයක්ද ලෙඩ වෙන්නේ? දැන් මේවා ලොකු ප්‍රශ්න නෙමෙයි. මේවා එන්නේ බොහොම වරින් වර. මේ මානසික වශයෙන් ඇතිවෙන වේදනා මානසිකව විඳින අසහන ගත්තාම එහෙම චක්‍රයක් කාලසටහනක් නැහැ. ශරීරේට කාලසටහනක් තියෙනවා. ලෙඩ වෙන්න කාලසටහනක් නැති වුණාට අනිත් හැම ප්‍රශ්නයකටම කාලසටහනක් හදන්න පුළුවන්. හදාගෙන ඉන්නේ අපි. මනසට කාලසටහනක් නැහැ. අපිට දෙන්නත් බෑ කාලසටහනක්. මෙන්න කෝප වෙන්න ඕනේ අවස්ථා, මෙන්න දුක් වෙන්න ඕනේ අවස්ථා, අඬන්න ඕනේ අවස්ථා, එහෙම දෙන්න බෑ. මනස ඒ නිසා තමයි ධර්ම කියන්නේ කෙනෙක් අවුරුදු 100ක් කායිකව නිරෝගීව හිටියා කියවොත් ඒ වෙන්න පුළුවන් දෙයක්. කලාතුරකින් නමුත් විය හැකි දෙයක්. සමහර අපිටත් අහන්න ලැබෙනවා ජීවිතේටම ඇස්පිරින් පෙත්තක්, පැරසිටමෝල් පෙත්තක්, කසායක්, කොත්තමල්ලි ටිකක්වත් දීලා නැති කෙනෙක්. තමයි කියන්නේ අවුරුදු 70ක් 80ක් 90ක් ඉන්න පුළුවන් කලාතුරකින්. නමුත් හිතින් ලෙඩ නොවි එක මොහොතක්වත් ඉන්නවා කීම එය අසාමාන්‍ය දෙයක්. ස්නේය ජීවිතේ නෙවෙයි සංසාරය. මේ දෙක දෙකක් වෙන් කරගන්න ජීවිතයේ සහ සසර. සසර කියන්නේ කුමාර මහත්මයා කීවා වගේ තණ්හාවේ නිෂ්පාදනයක්. සංසාරේ හදන්නේ තණ්හාව. තණ්හාව විසින් නිර්මාණය කරනු ලැබූ සසර ඇතුලේ තියෙන එක දෙයක් විතරයි ශරීරය කියන්නේ. මේ ශරීරයත් හදලා තියෙන්නේ තණ්හාවෙන්. තණ්හාව ශරීරයක් හදාගත්තේ, තණ්හාව හිතුවා එයාට ලොකු සැපක් විඳින්න පුළුවන් මේ ශරීරය නිර්මාණය කරගත්තොත්. මේ ඉන්ද්‍රියන් පහ නිර්මාණය කළොත් තණ්හාව හිතුවා වැඩේ ගොඩ තමයි. මට හැමදාම සතුටින් ඉන්න පුළුවන්, ලස්සන දේවල් බලමින්, අහමින්, කමින්, බොමින්, නටමින් ඉන්න පුළුවන්. හිතන්නේ ඒ පැත්ත විතරයි, ඒ සැප ලාභ පැත්ත විතරයි. තණ්හාවට පේන්නේ අවාසිය ආදීනවය. නිතින්දි තම තණ්හාව වැටෙන්නේ, තණ්හාව අසමර්ථ වෙන්නේ. එයා හිතන දේ වෙනකල් ප්‍රශ්නයක් නැහැ, දුකක් නැහැ. හැබැයි පිටට රෝධ කරකවෙන්න පටන් ගත්තාම තණ්හාවට දරා ගන්න බෑ, හිතා ගන්න බෑ, අදහ ගන්න බෑ, පිළිගන්න බෑ. එතනදී ඒ තණ්හාව දුක් විඳිනවා. දුක් විඳින්නේ කවුද? තණ්හාව. අසහනයටපත් වෙන්නේ තණ්හාව. අඬන්නේ තණ්හාව. ශෝක කරන්නේ තණ්හාව. වැළපෙන්නේ තණ්හාව. වර්තමාන දුකේදී, ඒ වගේම වර්තමාන දුකක් නැති වුණත් ඉස්සරහට දුකක් එයි කියලා බය වෙන්නේ තණ්හාව. ප්‍රශ්නේ තියෙන්නේ ජීවත් වෙන්න තණ්හාව ඕනේද? ජීවත් වෙන්න කොපමණ තණ්හාවක් ඕනේද? තණ්හාව අඩුවෙන් ජීවත් වෙන්න බැරිද? තණ්හාව නැතුව ජීවත් වෙන්න බැරිද? ඒ බැහැනම් එහෙනම් මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. දන්නවා මේ කාරණේ තණ්හාව. ඒ වචනයක්, ඒ වචනේ මූලිකම රූපේ තමා ඒ වචනේ මේ ඉපදිලා තියෙන්නේ, උපද්දවලා තියෙන්නේ තෘෂ්ණා කියන සංස්කෘත වචනේ, පාලි තණ්හා. මේ දෙකේම අර්ථය තමයි පිපාසය කියන එක. තස් කියන, තෘස් කියන, thirsty කියන අදහස එන්නේ එකම රූපේ පිපාසය. සංසිඳෙන පිපාසය. මොනවා බිව්වත් සංසිඳෙන්නේ නැති පිපාසයට තමයි තණ්හාව කියන්නේ. තණ්හාව තමන්ගේ පිපාසය සංසිඳවා ගන්න බොන්නේ පිපාසය නැති වෙන දේවල් නෙමෙයි. ඔව්. ඒ තමයි මේ තණ්හාවේ ස්වභාවයේ මෝඩකම. මේ දෙන්න එකට නේ යන්නේ. මෝඩකමයි තණ්හාවයි එකට යන්නේ. හදර මේ පිපාසය නැති වෙන දෙයක් මොකද්ද කියලා දන්නේ නැහැ. දන්නේ නැති නිසා බොන්නෙම පිපාසය වැඩි වෙන දේ. ඉතින් ඒ දේවල් බොන්න තව තව තණ්හාව වැඩි වෙනවා. තව තව අතෘප්තිය වැඩි වෙනවා. තණ්හාව දන්නේ නැති වචනේ තමයි ඇති ඇති කියන එක. තණ්හාව තමයි ලොකුම පුරුද්දනේ. ලොකුම පුරුද්ද තමයි තණ්හාව. ඒ වෙනුවට තමයි මේ දහම කියන්නේ. දැන් හැම දෙයක්ම කරන්නේ තණ්හාව නිසා. ඒ ඇත්ත. දන් දෙන්නේ තණ්හාව නිසා, සිල් රකින්නේ තණ්හාව නිසා, භවනා කරන්නේ තණ්හ. ඒක එක එක ස්වરૂප කියනවා. අපි දැන් තණ්හාවම කියන්නේ එහි ඡන්දේ කියනවා. දැන් ඡන්දේ භවනා කරන්න තියෙන ඡන්දේ, කැමැත්ත, ඕනෙකම. මේ ඒකෙත් සියුම් විදියට තියෙන තණ්හාව තමයි. වෙන බලයක් නැහැ. මේ තමා තියෙන එකම බලය. ඒ බලය පාවිච්චි කරනවා මේ ගමන අනිත් පැත්තට හරවන්න. ගඟ අනිත් පැත්තට හරවන්න පාවිච්චි කරන්නේ ගඟ ගලාගෙන යන වේගෙම තමයි. ඒ වේගෙම උද්දව කරගන්නවා දිශා වෙනස් කරන්න. නාව නාව කියනවා තණ්හාවට ඕන එකක් තමයි නොමැරී ඉන්න. දැන් මේ ආශාව තියෙනවා. නොමැරී සිටීමේ ආශාව, සදාකාලිකව ජීවත් වීමේ ආශාව. මැරෙන්න ආස නැහැ කවුරුවත්. ඊටාම ලොකු වේදනාවක් කායික මානසික තියෙන විට හැර නැත්තම් ඒ වේදනාව උනත් නැති වෙනොත් මැරෙන්න ආස නැහැ. මේ මූලික සත්ව අපේක්ෂාවක්. සදාකාලික ජීවනය, සදාකාලික ජීවිතය, අමරණීයත්වය. දැන් මේ සඳහා අද විද්‍යාව ලොකු පරීක්ෂණයක යනවා. කොහොමද මැරෙන්නේ නැතුව ඉන්නේ? ඒ වගේම විද්‍යාව අලුත් දෙයක්. නමුත් එදා මෙදා තුර සියලු ආගම් සියලු යෝගීවරු මේ තමයි හෙව්වේ. කොහොමද මැරෙන්නේ නැතුව ඉන්නේ? මේ මූලික තණ්හාවට තමයි ඒ හැම දෙනාම උත්තර හොයන්නේ. උත්තරයක් වෙනකොට ඒ තණ්හාව සෑහීමකටපත් කරන්න බලන මූලික තණ්හාව තෘප්තිමත් කරන්න. නොමැරි ඉන්න විදිය. ඉතින් හැම විද්‍යාවක්ම, හැම ආගමක්ම, හැම දර්ශනයක්ම, හැම අභ්‍යාසයක්ම කිව්ව ක්‍රමයක් තියෙනවා නොමැරි ඉන්න. මෙන්න මේ ක්‍රමයට හිටියොත් අමරණීයත්වය හොයාගන්න පුළුවන්. කතා කරේ අර තණ්හාවට. ඒ තණ්හාවට තමයි ඔය හැම ආගමක්ම ආමන්ත්‍රණය කරන්නේ මූලික වශයෙන්. ඔය නොමැරී සිටින්නට තියෙන තණ්හාවට. ඒතර හැම ආගමික බැතිමතෙක්ම ඇත්තටම අදහන්නේ ඒ තණ්හාව. මොන ආගම කියලා අදහවුවත් අදහන්නේ, වඳින්නේ, පුදන්නේ අර තණ්හාවට. දහම ඒ කතාව කිව්වේ නෑ. මැරෙන්න තු ඉන්න පුළුවන් කිව්වේ නෑ. ඒ වෙනුවට ඊට ටිකක් ළඟින් යන අදහසක් දුන්නා. දීර්ඝායස ලබන්න පුළුවන්. දීර්ඝායස ලබන්න පුළුවන්. නොමැරි ඉන්න බෑ. දැන් එහෙම මැරෙන්න තු ඉන්න ඕනේ කෙනාට මැරෙන්න තු ඉන්න බැරි නම් ඒකට වෙන ක්‍රමයක් නැත්නම් ඊළඟට එන්නේ ඔය කොහොමද එහෙනම් යක් සෑහෙන කාලයක් ජීවත් වෙන්නේ මැරෙන්නේ නැතුව. ක්‍රමයක් කිව්ව මොකද්ද? මෙන්න මේ ආසාව අත්හරින්න. මොන ආසාවද? අනිත් අයට හිංසා කරන්න තියෙන ආසාව අත්හරින්න. අනිත් අයගේ ජීවිතවලට හිංසා කරන්න තියෙන ආසාව අත්හැරියොත්, අනිත් අයගේ ජීවිතවලට හිංසා නොකළොත්, එහෙනම් ඔබට දීර්ඝායස ලබන්න පුළුවන්. එතන ආසාවට දැන් තෝරගන්න දෙයක් තියෙනවා. දැන් සදාකාලික වෙන්න බෑ මට. හැබැයි මට පුළුවන් ටිකක් වැඩියෙන් ජීවත් වෙන්න. ඉක්මනට මැරෙන්නේ නැතුව වැඩි දීර්ඝායස ලබන්න පුළුවන්. කොහොම හිටියොත්ද මේ මගේ ළඟ තියෙන එක අංශයක තණ්හාවක් කපලා දැම්මොත්. දැන් තණ්හාව බූවල්ෙක් වගේ හැම තැනටම අඩු ගිහිල්ලා අල්ලගෙන ඉන්නේ. එහෙන් එක අණ්ඩක් කපලා දැම්මොත් මට පුළුවන් වැඩි කාලයක් ඉන්න. දැන් ඒ තණ්හාව ඒ තණ්හාව ඊළඟට අන්න අනිත්‍යයට හිංසා නොකර ඉන්නවා. ඒ හිංසා නොකර ඉන්නේ තමන්ට ඒන් වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් නිසා. දැන් මේ විදිහට මේ තමයි දහම. මේ තණ්හාව එක්ක වැඩ කරන්න ඉදිරිපත් කරන මනෝවිද්‍යාව. මේ තියෙන අඬු දාස් ගානක් තියෙනවා තණ්හාවට මේ බුවල්ල. එයාට එකක් දෙකක් ලැබුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම අඬු ටික කපලා දැම්මත් එයාට ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා මට ඉන්න පුළුවන් කියලා. ඉන්න පුළුවන් නම්. ඉතින් මෙහෙම තණ්හා බුද්ධහම මේ තණ්හාවේ එක එක අඬු කියනවා. ඔයාට හොඳයි. මේ කැපුවොත් මේ දණ්ඩ අතහැරියොත් මේ අඬු අතහැරියොත් ඔයාට හොඳයි. වෙන කාටවත් නෙමෙයි ධර්ම කවදාවත් කියන්නේ වෙන අයට හොඳයි කියලා. දැන් කෙනෙක් ප්‍රාණඝාතය කරොත් ඒකේ අනිත්‍යයට තමයි වැඩි යරි දෙන්නේ. හැබැයි දහම කියන්නේ ඔයා ප්‍රාණඝාතය අතහැරියොත් ලෝකෙට හොඳයි. ඒ නිසා අත්තරින්ද. එහෙම කියන්නේ තමන්ට හොඳයි. ඒ කතා විතරමයි දහම කියන්නේ. ඒක ඔයාට හොඳයි. ඔබේ දීර්ඝකාලීන වූ හිතසුව පිණිස පවතිනවා ඔබ තව කෙනෙකුට හිංසා නොකළොත්. කිව්වොත් විතරයි තණ්හාව ඒ දේ කරන්නේ. එහෙම නැතුවත් මේක ලෝකෙට හොඳයි, විශ්වයට හොඳයි, සබාදහමට හොඳයි, වාට නරක වුණාට එහෙමද කරන්න කිව්වට කරන්නේ නැහැ. ආ කියලා පටන් ගන්නේ. නමුත් ඒක යන්නේ නැහැ. ඉතින් ඔහොම එක එක කියනවා. ඉතින් තණ්හාවට ඕනේ තමන්ගේ කියලා පුළුවන් තරම් ලෝකේ තියෙන දේවල් මේ අඬ වලින් අල්ලගෙන තමන් ළඟ තියාගන්න. ඒ තියාගන්නේ තමන්ගේ ආරක්ෂාවට, ඉදිරියේ නැති වුණොත් කියලා මතු පරෙස්සමට. එතකොට දහම කියනවා ඔහොම තියන් හිටියට බෑ. ඔහොම තියාගෙන බෑ. එක වේලකට කන්න පුළුවන් එක පිඟානයි. එහෙම අපි ගණන් හැදුවොත් දවසකට පිඟන් 3යි, සතියකට පිඟන් 21යි, මාසෙකට මෙච්චරයි, අවුරුද්දට මෙච්චරයි කියලා ඒ ටික ඔක්කොම දැන් අපි ගබඩා කරගෙන හිටියා කියලා එහෙම කන්න බෑ. ඒව නරක වෙනවා. ඒ හොරු ගන්නවා, මියෝ කනවා, කුඹි ගුල්ලෝ. හැබැයි ඔයා දුන්නොත් අනිත් ඇයට බෙදාගත්තොත් ඔයාට ලැබෙනවා තියෙනවට වැඩි. ඔබට ලැබෙනවා. ඒක අනිත් ඇයට ඒකෙන් යහපතක් වෙනවද නැද්ද? ඒ කතා වැඩක් නෑ. දානේ ආනිසංස විදියට කියන්නේ නෑනේ. අනිත් ඇයට වෙන යහපත් ගැන කියන්නේම දෙන කෙනාට වෙන යහපත ගැන. ආ ඇත්තනි කියලා. එතකොට තණ්හාව වන්න තවත් අඬෝල් අල්ලන් ඉන්නේව අතාරිනු. තරින් එයාටත් තේන්න මේක ඇත්තනේ. මට තියෙන බයත් නෑ, අතතියත් නෑ, හොරු ගණී කියන බයත් නෑ. ඒ වගේම නැති වෙන්නෙත් නෑ. දුන්නා කියලා නැති වෙන්නේ නෑ. ඊළඟට කියනවා ඔයා ඔය හැම වෙලෙම හැම එකම හිත හිත ඉන්නේ. ඒ සිතීම තමයි, කල්පනා කිරීම තමයි එකම දේ කරන්න පුළුවන් සතුටු වෙන්න. හැබැයි එහෙම නැහැ. නොහිතා ඉන්න පුළුවන් නම් ඊට වැඩිය සතුටක් ඒක. හිතනවට වැඩිය සතුටක් නොහිතා ඉන්න පුළුවන් නම්. මනසින් දුවනවට වැඩිය දේවල් හොයාගන්න පුළුවන් නැවතුනොත්. ඊට වැඩිය නිධානයක් මෙතන තියෙනවා. ওই දුවලා 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 ගිහිල්ලා හොයාගන්න, ලෙව කන්න දේවල් වලට වැඩිය ලොකු නිධානයක් මෙතන තියෙනවා. Taman තුල. නිසා දුවන්නේ නැතුව මෙතන ඉන්න. මායිකත් ඇත්ත කියලා ඔන්න ඒ පිළිගන්න තණ්හාව ඊට පස්සේ දුවන එක අඩු කරලා අඩු කරලා ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. ඒ ඒකාග්‍ර වෙන්නේ තණ්හාව නිසා. දැන් යා දුවන අඬු ටිකක් කපලා දානවා. දැන් මේ සෑහෙන අඬු කපාගෙන තමන්ගේ මාඬු තණ්හාව කපාගෙන දැන් මේ මෙනවා. හැබැයි තින් මොනව හරි අල්ලගෙන ඉන්නවා යා. මොනව හරි අල්ලගෙන ඉන්නවා. ඒකාග්‍රතාව අල්ලගෙන ඉන්නවා. ඒක ඒ නොදුවන මනසේ තියෙන සතුට අල්ලන් ඉන්නවා. මේ සියල්ල අල්ලගෙන ඉන්නවා. අවසාන වශයෙන් දහම කියන්නේ ওই ටික ඔක්කොම අඬු ටික කපලා කපලා දාලා දැන් අඬු එකක්වත් නැහැ. ඒ බුවල්ලගේ ඒ කේන්ද්‍රය විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඒ ටික ඔක්කොම කියන්න වෙලාවක් නෙමෙයි. නමුත් එහෙම ආවම දැන් අන්තිමට කියනවා ඔය කේන්ද්‍රය අතෑරියෝ. තව කේන්ද්‍රය ඇතුළේ හිර වෙලානේ බිත්තර කටුවක් ඇතුළේ වගේ. ඔබ සීමිතයි. ඔබ හිරකාරයෙක්. ඔබ ඔබේම හිරකාරයෙක්. හැබැයි මේ සත්‍ය කියන දේ, යථාර්ථය කියන දේ මේ විශ්වය වගේ අනන්තයි. ඔබ මේ ඔබම නැමැති සිරකූඩු හිර වෙලා ඉන්නේ, හිරකරුවෙක් වෙන්නේ. ඔබ වතාරින් ඔබට ඔබව අතාරින්න පුළුවන් නම් ඔබ අතාරින්නේ පුංචි දෙයක්. නමුත් ඔබට ලැබෙනවා මුළු මහත් විශ්වයම. ශ්‍රේතත් වැඩි ලොකු නිදහසක් ලැබෙනවා. එතෙන්දිත් ඉතින් මමත්වය මේ තණ්හාව සංසන්දනය කරලා බලනවා. මේ මම කියලා අල්ලගෙන ඉන්නකොට තියෙනවා මොනවා හරි ගතියක්, ශක්තියක් වගේ දැනෙනවා, බයක් නැහැ වගේ. හැබැයි දැන් ඉතින් මේ මං හිරකාරයෙක් නේ ඇත්තටම. මේ සිටිවිල්ල හිරකාරයෙක්. දහසක් නේ. වැඩි වටින්නේ මොකද්ද? එහෙම බලලා අර වැඩි වටිනාකම තියෙන නිදහස වෙනුවෙන් හිරකූඩු අතාරිනවා. මම අවසාන අතෑරීම. ඉතින් එතෙන් තැනකල් ගෙන එක මුලින් කියන්නේ. මුලින් පෙන්නන්නේ මේ පුංචි අඬුවක්. ඒක අතාරින්නේ. තව එකක් එහෙම තමයි. ඒතර මෙහෙම තමයි මේ ගමන එන්නේ. වෙන ක්‍රමයක් නැහැ. අපිට වෙන දාර්ශනිකෝ කියන්න පුළුවන් කිව්වට ඒක ප්‍රායෝගික නැහැ. ඒ ද මගේ භවනාව මගේ සිහිය මගේ ඒකාග්‍රතාව මගේ වීරිය මගේ අවබෝධය මගේ ආත්ම විශ්වාසය දැන් මේ වගේ මේ භවනාවත් එක්ක මේ ආධ්‍යාත්මික ගමනත් එක්ක අපි පාංග ටිකක් හදන් ඉන්නවනේ මේ ගමනේ යන්න මාර්ගෝපකරණ සිහිය වීරිය ආත්ම විශ්වාසය ඒකාග්‍රතාව අවබෝධය වගේ දැන් මේවා මගේ සිහිය මට මෙහෙම සිහියක් තියෙනවා මෙහෙම සිහියක් නැහැ මට මේ වෙලාවේ මම 100ෙන් හිටියා මේ වෙලාවේ මට 100 නැති වුණා දැන් මේ විදිහට තමයි අපි මේ ගමන යන්නේ දැන් මේක තමයි යූර දැන් මෙතෙන්ටම ඇවිල්ලා තියෙන්නේ අපි මේ මගේ කියන මාර්ගෝපකරණත් එක්ක මගේ කියන වාහනෙන් ඉවුරටම ඇවිල්ලා. දැන් අපි හැබැයි ඉවුරේ මේ වාහනේ නවත්තලා පාක් කරලා කායික ඉවුරේ ඉන්නවා දැන්. දැන් මෙතනින් එහාට යන්න නම් මේ වාහනේ බහැලා මේ ගඟට එකතු වෙන්න ඕන. තවදුරටත් සිහිය මගේ නෙමෙයි. ඒකාග්‍රතාව මගේ නෙමෙයි. විශ්වාසය මගේ නොවේ. අවබෝධය මගේ නොවේ. කියන ඒ අතහැරීම තමයි කරන්න ඕනේ. සිහිය නෙමෙයි අතාරින්නේ. මේ මගේ සිහිය කියන්නේ. අපි මේ සිහියත් එක්ක හදාගෙන තිබුණ ඥාති සම්බන්ධකම මේ පමණ කල් මහන්සි වුණා, මෙහෙම ප්‍රැක්ටිස් කරා, මෙහෙම වීරිය කරා, ඒ ගොඩනගාගත්ත සිහියක් මේ කියලා මේ සිහියත් එක්ක අපි ඔප්පුවක් ලියන් ඉන්නවා. මේ භවනාවේදී අත්දකින හැම දෙයක් එක්කම සීලයත් එක්ක අපි ඔප්පුවක් ලියන් ඉන්නවා. එතන කිසියම් දෙයක් එක්ක ඔප්පුවක් ලියව ගමන් ඒ දේට අපි එන ගැහුවා වගේ වෙනවා. අපිව එතෙන්ට එන ගහලා බැඳලා දාලා එතනින් එහාට යන්න බෑ. නෑ, සිහිය කියන්නේ මේ ප්‍රවාහයේ මාර්ගයේ කොටසක්. මගේ කොටසක් නෙමෙයි, මගේ දේපලක් නෙවෙයි, මාර්ගයේ දේපලක්, මාර්ගයේ අංගයක්. වෙනස් දැන් පෞද්ගලික අයිතියක් නැහැ සිහියට. මෙතෙක් කල් තිබුණා ඒ අයිතිය නිසායි මේ දුර ආවේ. හැබැයි දැන් අපිට තීරණයක් ගන්න වෙනවා. ඒ දේවල් වලට ඔප්පු ලියන් මේ ඉවුරේ පදිංචි වෙනවද නැත්නම් ඒ අයිතිය අතෑරලා පොදු ධර්මතාවයට එකතු වෙනවද? අන්න එතනදි තමයි ඔය පංච ඉන්ද්‍රියයන් පංච බල කියන ඒවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දැන් මේවා එතෙන්ටනකල් බල විදිහට පෞද්ගලික බලයන් විදිහට පෞද්ගලික හැකියාවන් විදිහට විස්තර කරන්නේ. හැබැයි ඉන් පස්සේ ඒවා බොජ්ජංග බවට පත් වෙනවා. තමන්ගේ අංග නෙමෙයි, බෝධිහේ අංග, විමුක්තිය අංග, අවබෝධයේ අංග. වෙනස් මගේ සිහිය දැන්පත් වෙනවා බොජ්ජංගයක් බවට, සති සම්බොජ්ජංගය. මගේ වීරිය නෑ, මගේ නෙමෙයි දැන්. එය මේ පාරේ තියෙන කොටසක්, මේ මාර්ගයේ අංගයක්, අවබෝධයේ අංගයක්, ධර්මතාවයක්.
හරියටම වැටහුනේ සප්ත බොජ්ජංග කියන්නේ මොනවාද කියලා. ඉගෙන මෙතෙක් කල් අර ඒක අපිම පොදු කරුණක් වෙන හැටි අද තමයි බුදුමාගේ ওই දේශනෙන් මට පැහැදිලි වුණේ. ඒ කියන්නේ ආර්යසංගික මාර්ගේ ගමන් කරනකොට තමයි සප්තබොන්ජංග වැටෙන්නේ. ඒක එකවර වැඩෙන්නේ කියන එක අහලා තිබ්බට ඒක තේරිලා තිබ්බේ නෑ. මේ අස්සගේ දේශනෙන් තමයි අපිට මේ එක හරියටම වැටෙන්නේ දැන්. ඒ කියන්නේ හැමදාම නිල්ලමින් ඇත්තටම එළියට යන්නේ ආවා යනවා කියන එකස විග්‍රහ කරා මොනවා හරි දෙයක් අරගෙන යන්නේ දිනුවට පත් වෙච්ච එකක් නේ. ඉතින් අදත් ඒක ඒ දින් සිද්ධ වුණා. ඔබතුමන්ට නිර්වාණ අවබෝධයේ තුනේ හේතු වස්නා වේවා කියලා. අපි ආත්මార్థකාමී සත්‍යයේ මගේ කියාගත්ත තැන මගේ සීලය මගේ ප්‍රඥාව කියන තැනම තමයි අපි පොතේ නේද.
ඕ ඒ ඒ ඒ ඒ අයිතිය ඕනේ. එහෙම නැත්නම් ඉතින් පටන් ගන්න නැහැනේ. ඒතර මගේ කියලා මේවා අපි බැඳගෙන ඉන්නේ. මේ දේවල් අපි මේ රැහැම් පොටවල් දාලා
ඉවරේ එන්න කම අපි ආකාරයෙන් අල්ලන්
ඉන්නවා. ඔව්. ඔව්. ඒ කියන්නේ ඉවරට එන කල්ම ඒකේ යන්න පුළුවන් ඒ ගමන. එතෙන්ට එනකල් ඒක අවශ්‍යයි. ඊට පස්සේ අපි එතන ඉන්නත් පුළුවන් ඒ ටික හදාගෙන කිසියම් සුවදායි ආධ්‍යාත්මයක ඉන්න පුළුවන්. හැබැයි ආපහු එන්නත් පුළුවන්. මොකද මේවා මේ රබර් පටි වලින් වගේ තමයි අපි බැඳගෙන ඉන්නේ. එතකොට අපි පීරිය නිසා ඇදගෙන යනවා. රබර් පටිය මොකක් හරි බැඳලා අපිට ඇදගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ ඉවුරට යනකල් ඇදින්න පුළුවන්. එහාට ඇදින්න බෑ. ඒත් එතන වීරියෙන් ඉන්නත් පුළුවන්. වීරිය අඩු වෙච්ච ගමන් ආපහු හිටිය තැනට යනවා. ඇදිලම යනවා. ඒක එන්න ගිය කාලේ යන්නේ ආපහු යන්න. මේවා ධර්මතා විදිහට බලන්න පුහුණු වෙන්න. හැම දෙයක්ම ධර්මතාවයක්. මේ බොජ්ජංග විතරක් නොවේ. දැන් ඒ මත් ඉස්සල්ලක් කියන මගේ තරහ, මගේ ආසාව, මගේ කනගාටුව, කනස්සල්ල, මං කම්මැලි. දැන් මේවත් අපි ඒ විදිහටම බැඳගෙන ඉන්නේ. හැබැයි දැන් ටික ටික එනකොට අපිට පේනවා නැත්තම් අපි පේන්න අපි මෙනෙහි කරලා අඳුනා ගන්නට ඕනේ. මේ කම්මැලිකම මිසක් මගේ කම්මැලිකම නෙමෙයි. කම්මැලිකම මේ කම්මැලිකම මේ නුරුස්නා බව. ඒට අනන්‍යතාවයක් නැහැ. අනන්‍යතාවයක් දෙන්නෙත් නැහැ අපි. මුලින් දුන්නා. හැබැයි දැන් ඒක අතාරිනවා. දැන් කම්මැලිකම දකිනවා කම්මැලිකම විදිහට. තරහ දකිනවා තරහ විදිහට. මේවා ධර්මතා.
ඔව්.
ඒ තමයි ඒක මේ ඒවත් ස්වභාවයන් විදිහට දකින්න. පෞද්ගලික ගති විදිහට මගේ ගති නෙවෙයි මේ අකුසල චිත්තේ ගති. හරියට අපි අනිත් දේවල් දිහා බලන විදිහට බලන්න. දැන් වෛරස් තුනක් හැදුනහම බලන්න. සමහරට වෙවුලනවා. සමහර විට දාඩිය දානවා. දැන් ඒ වෙවුලනකොට ඇයි මේ වෙවුලන්නේ කියලා අහුවාම අපි කියන්නේ නැහැ මේ මගේ හැටි කියලා. මේ මගේ හැටි වෙවුලන්නේ නැහැ. මම කියන්නේ ලෙඩේ හැටි. මේ ලෙඩේ හැටි. මේ වෛරස් උනේ හැටි. ඉතින් මොනවා කරන්නද? වෛරස් උණක් හදාගෙන වෙවුලන් නැතුව ඉන්න බෑ. දාඩිය දාන්නේ වෛරස් උණේ හැටි. ඒ තමයි ධර්මතේ. ඒ තමයි ඇත්ත. ඒ ඇත්ත අපි අමතක කරනවා මේ සිත සම්බන්ධ කාරණාවලදී. මේ තමයි තරහේ හැටි. මේ තමයි මානේ හැටි. මේ තමයි ඊර්ෂ්‍යාවේ හැටි. මගේ හැටි නෙමෙයි. ඊර්ෂ්‍යාව ඇති. තව දෙයක්.
බඩගින්න ශරීරයේ ඇති. ශරීරය තියන එක බඩගින්නේ නැහැ. ආහාරය දෙන්නේ.
එච්චරයි. ඔව් තියෙනවා නම් දෙන්න පුළුවන්. සමහර තේ වෙලාව නැති වෙන්න පුළුවන්. ඒකට ඉවසන්න වෙනවා. ඉවසීමත් ආහාරයක්.
කාලේ ධර්මය කියන දේ පුද්ගත කරේ නැහැ. එක එක පුද්ගලයන් අවශ්‍ය විදිහට උදාහරණ ධර්ම දේශනා කළා. දැන් අපි ඒක පුද්ගත වෙන පිට නොදැල වෙන දේවල් තේරෙන්නේ නැති කොටස වෙන වෙන දේවල් වලට කියවලා. අර දේවල් ගන්න එක
කොහොමත් කියන්නේ බුදුදහම නැති වුණත් මිනිස්සු පැටලවිලා තමයි ඉන්නේ. නෑ අපි හැමෝම පැටලවිලා නැසන දේ කියන්නේ සංසාරේ ඉන්නේ. ඈ? ඔව් එහෙමනේ. ඉතින් ඒ පැටලවිල්ලේ තියෙන එක පැටලවිල්ලක් අපි ඒ පැටලවිච්ච අපි ලියනවා ලියා ගන්නවා කියලා තවත් පැටලවිල්ලක් හදාගෙන තියෙනවා මේ සියල්ල ඉගෙන ගන්න ගිහිල්ලා කටපාඩම් කරන්න ගිහිල්ලා සහ මේ තමා ධර්ම කියලා වැරදි විදියට හඳුනාගෙන.
මේ යන්න මඟ පෙන්වන්න හොයාගන්නේ හරිම අමාරුයි මේ හේතු නිසානේ.
ඒ තමයි ඉතින් කරුණු කියන කෙනා කියන්නේ කරුණු ගොඩක් එහෙම මෙහෙන් අරගෙන දැන් අපි පාරක් ඇහුවාම මේ කොහොමද නුවරට යන්නේ කියලා ඇහුවොත් කෙනෙක්ගෙන් පාරේ නමක් ලැබුවා කොහෙන්ද නුවරට යන්නේ කියලා ත්‍රයා කිව්වොත් එහෙම මේ ආවල් කෙනා මේ පාරෙන් යන්න කියලා තියෙනවා. ආවල් කෙනා අතනින් බමට හැරෙන්න කියලා තියෙනවා. අනිත් කෙනා ඊළඟ දරින් දකුණට ඇද එහෙම ටිකක් කිව්වොත් එහෙම අපිට මොනවා කරන්නද මොනවා හිතා ගන්නද බෑ. අපිට හොඳටම තේරෙනවා මෙයා කවදාවත් මේ පාරේ ගිහින්නේ නැහැ කියලා. ඒ පාරේ ගිය කෙනෙක් ওই ටික කියන්නේ නැහැ නේ. කියන්නෙම නැහැ. ඕවා කියන්න ඕනේ නැහැ නේ පාර කියන්නේ. උපුටා ගැනීම අවශ්‍යම නැහැ. Taman dannwa nam para. Taman dann nattan tamai uputa ganna wenne ara yin mehen. Ethe etakota sampurna parak kiyanna bae ne. Dan Buddha Jananhansage hama deshanayakma anga sampurna margo upadeshaya. Buddha Jananhansage kisi tanaka deshana karala ne me itiri tika Majjhima Nikayen bala ganna ehema kiyala ne. E deshane onama deshanayak gaththama e athi. හැබැයි ඒ එතන ඉන්න කෙනාට දේශනේට ආපු කෙනාට ඒ දේශනේ මාතෘකා කරගත්ත කිසියම් පිරිසකට තමයි ඒ දේශනේ අංග සම්පූර්ණ මාර්ගෝපදේශයක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුද්ගලයා දිහා බලලා, චරිතය දිහා බලලා, ආසය අනුසය දිහා බලලා, ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රයන් මොනවද ඉදිරිය ඉස්සරහින් යන්නේ මොනවද පහු බහැලා තියෙන්නේ කියලා ඒ ටික දැකලා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ ආසයානුසය ඥානෙ ඒක එහෙම බලලා තමයි උන්වහන්සේ දේශනා කළේ. එතකොට දැන් අපි කෙනෙක් අහනවා කොහොමද නුවරට යන්නේ, කොළඹ ඉන්න කෙනෙක් අහනවා කොහොමද නුවරට යන්නේ, තියාට මග කියන්න ඕනේ කැලණියට ඇවිල්ලා ඔය වරකපොලින් ඔහොමම කෑගල්ලෙන් මාවනැල්ලෙන් යන. දැන් තව කෙනෙක් අහන මාතලේ ඉන්න කෙනෙක් කොහොමද නුවරට එන්නේ? එයාට කියනවා අකුරණට ඇවිල්ලා, එහෙම කටුගස්තොට ඇවිල්ලා එන. මයංගෙන් ඉන්න කෙනෙක් ඇහුවාම කියනවා හසලකොඩු දුම්බර ওই පැත්තෙන් එන්න. නුවරින් ඉන්න කෙනෙක් ඇහුවාම කියනවා මේ ගම්පලින් ඇවිල්ලා පෙරන්නේ එන්න. දැන් ඉතින් මෙහෙම ඇත්ත ඒ අය නුවරට ගියා. ඉතින් ඒ දේශනාව අවසානයේ කියනවා එයා ධර්මාභෝධය ලැබුවා. අපි මේ වගේ ටික ටික එකතු කරලා කොළඹෙන් එන්න කියපු කෙනාට කියපු පළවෙනි වාක්‍යයයි මයංගෙන් එන්න කියපු කෙනාට කියපු දෙවෙනි වාක්‍යය මේ ටික එකතු කරලා පාරක් හදලා කිව්වොත් ඒ මිනිහා අනාතම අනාතයි. අපිට ඔය හැම දේශනාවකම අපි ගැන තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි ඒ එතන වාඩි වෙන්න ඕනේ. ඒ මේ මටයි මේ දේශනේ කරන්න කියන තැන වාඩි වෙන්න පුළුවන් නම් අපිට එතන ඉන්න පුළුවන් නම් ගමනක් යන්න පුළුවන් ඒ පියවරට. පියවරෙන් පියවර ඒ විදිහට අපිට උත්සාහ කරලා බලන්න පුළුවන් ඕනෑම දේශනයක් අරගෙන. ධම්මසක්පයතුන් සූත්‍රය හරි කරණීය මෙත් සූත්‍රය හරි මංගල සූත්‍රය හරි අරගෙන දැන් ඒ කියපු ටික මේ මටයි දේශනා කළා තියෙන්නේ. එතකොට එතනින් පටන් ගන්න බලන්න ඕනේ අපි. දැන් එහෙම අපි ප්‍රායෝගිකව පුහුණුවක යෙදෙනවද සූත්‍රත් එක්ක?
සත්‍යමිත තමයි. කරණීය සූත්‍ර වගේ දෙයක් ගත්තොත් අපි සෙන්නම් සුදුසු කාණ්ඩ එකයි ඉතල විසුදේ. ඉතින් අපි මේ දෙක දෙකෙන් කරලා ගත්තොත් අපි සුදුසු කාණ්ඩ එක අපි උත්සාහයෙන් හදා ගන්න හැමදාන්නේ. එතකොට ඒක අපිට දේශනා කරන්න තියෙනවා.
ඔව් එහෙම.
ඉතින් අපිට සුදුසු කාණ්ඩ ටික පුළුවන් තරම් හදාගෙන අපිට කලේට දේ කරන්න තියෙනවා.
ඔව් එහෙමනම්
ඒක අපිට කියලා දෙන්න.
ඔය එහෙමනම් කරණීය සූත්‍රය ඇති හොඳටම. නේ එහෙමනම් ඒක හොඳටම ඇති. ඉතින් අපි එහෙම එක පාරක යනවද? මෙහෙම කරණීය සූත්‍රයේ තියෙන මූලික සුසුකන්දා හතර සම්පූර්ණ කරගෙන ඊළඟට අර අත්තරින්ද තියෙන දේ අත්හැරලා මෛත්‍රී වඩන්න ඕනේ ආකාරවලට මෛත්‍රී වඩලා පුංචි අයට හැට පේන අයට නොපෙනෙන අයට එහෙම මෛත්‍රී වඩලා එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා දිවිහිමියෙන් රකින්නවා වගේ හැමදෙනා කෙරෙහිම හිතයිසී භාවයක් වර්ධනය කරගෙන දැන් මේ මෙහෙම අපි කරනවද? කරණීය සූත්‍රය සජ්ජායනා කරනව හැර ඔය පිළිවෙලට යනවද? යනවනම් පුළුවන්. ඒක තමයි අපි එතෙන්ට යන්න ඕනේ කියන්නේ. අපි මෙහෙ ඉඳලා බෑ. අපි මේ සූත්‍රය දේශනා කළ තැනට යන්න ඕනේ. මුලම ගිහිල්ලා වාඩි වුණොත් එතනින්ම පටන් ගන්න එන්න පුළුවන් අපිට.
මගේ පොඩ්ඩක් මගේ වැටීමක් දාන්න පුළුවන්. මේ අපි අභිධර්මයේ කියලා චුට්ටක් හරි ගෙනගෙන තියෙන කී අපි චිත්තයන් ගැන කතා කරන එක නැත්නම් මේ හිත හැදෙන හැටි ගැන ඒ හිත හැදෙන හැටි වෙනස් වීමක් නේද ඔතන සිද්ධ වෙන්නේ. මොකද අපි එකම රූපයක් දිහා බලාගෙන ආශා චිත්තක් වෛර චිත්තක් එහෙම නැත්නම් කල්පනා දීසිතක් වගේ හදාගන්න පුළුවන්. එකම රූපයක් දිහා බලන්නේ. ඒ හැදෙන්නේ හිතට ඇති වෙන මේ චෛතසිකයන්ගේ ප්‍රවේදයෙන්ද නේ? ඒ චෛතසිකයන්ගේ ප්‍රවේදය කියන්නේ අපේ පුරුද්ද වගේ නේද පැත්තේ. කියන්නේ සංසාරයෙන් ආපු පුරුද්දයි අපි අලුතෙන් හදාගත්ත පුරුද්දයි. ඉතින් ඒ පුරුද්ද වෙනස් කර ගැනීමත් නේද ඔබ දෙවෙන්නේ.
ඔය හේතු නිසානේ වෙන්නේ. එතට හේතු නිසා තමයි කෙලෙස් ඇති වෙන්නේ හේතු නිසා. අපි ධර්මයේ හේතු ගැන තමයි කතා කරන්නේ මූල ගැන. එතකොට හේතු නිසා තරහ එනවා. අපි හිතමු දෝෂ සිතක්, ද්වේෂ සිතක් ඇති වෙනවා හේතු නිසා. ඒතර හේතු මොනවද කියන එක හොයාගන්න ඕනේ. හේතු මොනවද කියන එක පොතේ තියෙන්න පුළුවන්. හැබැයි පොතේ හේතු දැක්කා කියලා හේතු අපි දැක්ක වෙන්නේ අපි මේ දකින්නේ වචනයක්. ඒතර ඒ ඔළුවෙන් අපිට ඒක පේනවා තර්කයට අහු වෙනවා ඇත්ත තමයි. මේ හේතු නිසා තමයි තරහ එන්නේ මේ කියන එක ඇත්ත. හැබැයි හේතුව කියන්නේ වචනයක් නෙවෙයි. ඒ කිසියම් ශක්තියක්, කිසියම් සිදුවීමක්. ඒ අපි තුලින් දකින්නට ඕනේ. තරහත් අපි තුලින් දකින්නට ඕනේ. තරහ ඇති වෙන හේතුවත් අපි තුලින් දකින්නට ඕනේ. ඒ හේතුව අතහැරීමත් අපි තුලින් කරන්නට ඕනේ.
මනෝභාවයෙන් කියන්නේ ඒවා මේ බුදු පිළිමක සෑහෙන බොහෝ දහයකම තියෙන මනෝභාවය. ඒවා කොහොමද සමන්නේ? ඒක ඉස්සර කාලේවත් අත්හැරෙන්න බැරි යම් යම් සිතුවිලි කරන සුළු දෙයක්. ඒවා මේ කොහොමද ඒක පටන් ගන්න කිව්වද ටික කරක් තමයි තාපව මුලට හදන්න යනවා කියන්නේ. ඒකත් ඒ කියන්නේ විශ්වාසය සහ තමන් දන්න දේ
කියලා දකිනවා මේ මේකෙම තමයි මේක ඉන්නේ කියලා. මොකද ඒක අත්හරින්න බැරි සමහර දේවල් තියෙනවා. ඒක උඩට මොකද කරන්නේ?
ඔව් අත්හරින්න
මනෝ බලයෙන් තමයි පුදු වෙන කෙනා තමයි.
ඔව් අත්හරින්න ලේසි නෑ.
දැන් ගානට දැන් කොම්මලි කමක් වුණා. ඒ සමහර වෙලාවට ස්ට්‍රොංගලි එනවා තියෙනවා.
ඔව් දැකීමෙන් නැති වෙන දේවලුත් තියෙනවා. දැකීම නිසා අත්හරින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැක්කහම මේ කම්මැලිකම කියලා නිදහස් වෙන්නත් පුළුවන්. මේ සමහරලාට දැක්කත් ඒ ස්වභාවය තියෙනවා. සමහරට දැකලා ඒ විලේ නැති වුණත් පස්සේ ආයේ එන්න පුළුවන්. ඉතින් එතනදී එකක් තමයි එතෙන්ට විකල්පයක් දෙන්නට ඕනේ. දැන් කම්මැලි මොන වටද කම්මැලි කියලා බලන්න. මොන වටද මේ කම්මැලි? උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන් කියන්නේ එතනින් එළියට ගියා කියන එක නේ අපි.
ඔව් උපේක්ෂාවක් කියන්නේ ඔව් එතන හැටි අන්ත බෑ කියන එක තේරෙනවා. උපේක්ෂාවක් ඇති වෙනවා. ඒක මොකද යම් කිසි සහනයක් ලැබෙනවා. ඒකද විසඳුමක් කියන එක?
ඒක එක විසඳුමක්. ඒකට ගැටි ගැටි ඉන්නවට වැඩිය තමන්ව අවතක්ෂේරු කරමින් ඉන්නවට වැඩිය උපේක්ෂාව ඇති කරගෙන මේ වෙලාවේ මේක තමයි ඇත්ත. ඒක පිළිගන්නවා. ඒ ඉහිහා දෙයක් බලාපොරොත්තු නොවි වර්තමාන යථාර්ථය ඒ විදිහට පිළිගන්නවා. ඒතරේ උපේක්ෂාව. ඊළඟට අර මේ මේ මොකක් හරි මේ બ્લોක් එකක්, ඒ කියන්නේ බාහිරයක් නිසා කම්මැලිකම එනවා කියලාද කිව්වේ? නැත්නම් කම්මැලිකම නිසා මේ બ્લોක් වෙනවා කියලාද කිව්වේ?
නෑ නෑ මොකද සමාන දේවල් කම්මැලිකම ගන්න තමයි පොදු කියන්නේ පොදුවා. ඒකෝ දකිනවා මේක හින්දා තමයි මේක වෙන්නේ කියලා.
ඒක කඩා ඒ කියන්නේ ඉතින් ඉවත් වෙන්න බැහැ. ඒක දැක්ක කියලා ඒ අවස්ථාවට සාමාන්‍යයෙන් මොකක් හරි කරගන්න නම් තාපම විදිය දාපම ඒක ඉබේම ඊට පස්සේ දෙයක් එක හදවතටම යනවා. ඒ කියන්නේ ඊට පස්සේ අපි පුරුදු වෙනවා. අලුත්
දෙයක් නේ. ඒක විකල්පයක් දෙන්න ඕනේ තින්නේ. ඔව් පුරුදු වෙන්නේ යටිහිතින්. යටිහිතින් තමයි පුරුද්ද කියන එක යටිහිතට සම්බන්ධ දෙයක්. ඒ නිසා තමයි ඒක බලවත්. දැන් උඩුහිත අපි හිතනවා. ඔය ඉතින් දෙතනින් ඒ තමයි මේක මේ අනුපූර වශයෙන් යන දෙයක් නේ. ඈ එතකොට වඩාත් හිතකර පුරුද්දක් ඇති කරගන්න මීට වඩා. එතකොට මේක අතාරින්න. ඒක හරියට ධාමයේ කියන්නේ මේ වෙලා තියෙන ඇණයක් ගලවන්න තව ඇණයක් ගන්නවා වගේ නේ. ඒක මේ කැණේකින් අනික් කැණේ ගලවනවා. එතපි මේ ඇනේ ගහන්නේ හිර කරන්න නෙමෙයි. දැන් ඇනේ හිර වෙන්න පුළුවන් වට වැඩිය ගැහුවොත් ඒ නිසා අනිත් ඇනේ බුරුල් වෙන මට්ටමට මේ ඇනේ ගහලා ඒ අනිත් ඇනේ ගලවලා දාලා ඉස්සෙල්ලා ඊළඟට මේ ඇනේ ගලවනවා. එහෙම තමයි. ඒ නිසා අනුපිළිවෙලින් අපි පිරිසිදු වෙවි යෑමක්. අනුපිළිවෙලින් අපි විසංකාර වෙවි යෑමක් තමයි වෙන්නේ. ඉතින් ඔය පුරුද්ද කියන්නේ සංකාර කියන්නේ සංකාර කන්ඩිෂන්. එතකොට ඒ වෙනුවට අපි හොඳ සංකාර ඇති කරගන්නවා. දැන් කම්මැලිකම වෙනුවට අපි දෙන සමායට අපිට පුළුවන් මරණය වගේ දෙයක් මෙනෙහි කරන්න. ජීවිතයේ කොච්චර කෙටිද, ඕනෙ වෙලාවක මැරෙන්න පුළුවන්. ඒක අවිනිශ්චිතයි. ඒතර ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන්, හෙට මැරෙන්න පුළුවන්. ඒතර මට මැරෙන්න වෙන්නේ කම්මැලි කෙනෙක් විදිහට. මේ ආයි මානව ජීවිතයක් ලැබෙයිද දන්නේ නැහැ. දැන් මේ විදිහට මේ විදිහේ සංකාර ටිකක් ඇති කරගත්තාම සංස්කාර ටිකක් අර කම්මැලිකම සමහර විට ඕ ඒක දුර්වල වෙනවා. දුර්වල වෙලා අපිට වීරියක් එනවා. හැබැයි හැම වෙලේම හිතේ තින්නේ ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන්, ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන්. ඈ දැන් වතුර ටික තේ එකක් හදන්න වතුර තියලා තේ එක බොන්න කලින් මැරෙන්න පුළුවන්. ඒ නිසා මොකද වතුර තියන්නේ? එහෙම යන්නේ නැහැ. මේක මේ කාර්යයට පමණයි. ඒ යන්නේ ගලව ගන්න විතරයි මේ යන්නේ ගහන්නේ. අර මුලින් මේ මතුකල කාරණය මේ මොලේ තර්ක කරනවා. ඒ මොලේ තර්කය හරීම ලස්සනයි. ඕනෑම දෙයක් ගැන මොලේට තියෙන ආහාරය මොලේ හරි මනසට හරි අපි මනස කියමුකෝ මනසට තියෙන එක ආහාරයක් තමයි මේ තර්ක කිරීම විවේචනය කිරීම එකඟ වීම විරුද්ධ වීම මේ කාරණා. ඉතින් ඒ ලොකු තණ්හාවක් ඒ ලොකු රසයක් මනස විඳිනවා. හැම විෂයක් ගැන දහම ගැන ඉතරනේ ඕනෑම විෂයක් පිළිබඳව තමන්ගේ උනන්දුව තියෙන විෂයක් පිළිබඳව කතා කරනවා සාකච්ඡා කරනවා තර්ක කරනවා වාද කරනවා. ඒ භෞතික විද්‍යාව වෙන්න පුළුවන් ආර්ථික විද්‍යාව වෙන්න පුළුවන් දේශපාලන විද්‍යාව භූගෝල විද්‍යාව ඕනෑම එක. දැන් මොලේට එච්චරයි ඕනේ. දැන් මොලේට බලුවන් භූගෝල විද්‍යාව පිළිබඳ ලොකු සාකච්ඡාවක් කරන්න තර්ක කරන්න වාද කරන්න විවාද කරන්න පිළිගන්න ප්‍රතික්ෂේප කරන්න එච්චරයි. දැන් මොලේ ඊළඟට හිතන්නේ මම දැන් භූගෝල විද්‍යාවට අනුව ජීවත් වෙන්න ඕනි කියලා. ඒ කතාව නෑ මොලේට. ඒක කිසිම අදාළත්වයක් නෑ. එහෙම සිතවිල්ලක් මොලේට එන්නේත් නෑ. මම මේ විද්‍යාවට අනුව ජීවත් වෙන්න ඕනි මේ තර්ක නෑ. එහෙම නෑ. එයා එතනින් ඉවරයි. එයා සෑහීමකටපත් වෙනවා සතුටු වෙනවා. ඒ හොඳටම ඇති මොලේට. එතකොට ඒ ආසාව නම් අපි සම්පූර්ණ කරන්නේ බණ අහලා ධර්ම සාකච්ඡා කරලා බණ පොත් කියවලා. එහෙමනම් අර භූගෝල විද්‍යාව ඉගෙන ගැනීමයි මේ දහම හැදෑරීම අතර කිසි වෙනසක් නැහැ. සාකච්ඡා කරනවා, තර්ක කරනවා, වාද කරනවා, වෙන විදිහකට බලනවා, මේ පැත්තෙන් බලනවා, ටිකක් පිළිගන්නවා, තව ටිකක් ප්‍රතික්ෂේප කරනවා. එච්චරයි. ආහරි. අපි ඉන්නේ අපි හිටපු විදිහට. ඒක අරයට කිසි ප්‍රශ්නයක් නෑ. එයා කවදාවත් අහන්නේ නෑ. ඒ දාර පිළිගත්ත දේ අනුවයි ඉන්නේ නැත්තේ. නෑ ඒක තන්දර නෑ. හැබැයි ඒ ප්‍රශ්නේ එනවා හදවතට. මොකද දුක් විඳින්නේ යානේ. අරයා නෙමෙයි දුක් විඳින්නේ. මෙයා දුක් විඳින්නේ. ඉතින් අහන ඔයා ඔච්චර දැනගෙනත් ඇයි දුක් විඳින්නේ? තව කියනවනේ මේවා දන්නවා, අරවා දන්නවා, සූත්‍ර දන්නවා, අභිධර්ම දන්නවා, අර විද්‍යාව දන්නවා, මේ විද්‍යාව දන්නවා. ඉතින් ඒක දුක් විඳින්නේ. දෙවා මට පොඩ්ඩක් උදව් කරන්නකො දුක් විඳින්න නැතුව ඉන්න. ඒ උදව්ව කරන්න බෑ. ඒ මොලේට ඒ උදව්ව කරන්න බෑ හදවතට. හදවත ඉල්ලනවා අනේ ඔයා දන්න ටිකෙන් පොඩ්ඩක් පොඩ්ඩක් පාවිච්චි කරලා මා මේ තරහා ගන්න එකෙන් බේරන්න. ඔයා තරහා ගන්නවා. හිර වෙන්නේ මං. ඇත්ත ඒකනේ. මනස තරහා ගත්තාම හෘදයාබාධෙන් හැදෙන්නේ පපුව හිර වෙන්නේ. එයා කියනවා ඔයා තරහා ගන්නවා. ඔයා කිසි ප්‍රශ්නයක් නැතුව තරහා ගන්න. හැබැයි හිර වෙන්නේ මම. හැබැයි ඔයා දන්නවා තරහා ගන්න එක හොඳ නෑ. තරහා ගත්තොත් මෙහෙම වෙනවා. තරහා කියන්නේ චෛතසිකයක්. තරහා කියන්නේ අකුසලයක්. තරහා කියන්නේ නීවරණයක්. තරහා කියන්නේ ක්ලේශයක්. තරහා කියන්නේ අකුසල මූලයේ ඔක්කොම ටික දන්නවා. ඒ ඔක්කොමත් දැනගෙන ඔයා තරහා ගන්නවා. තරහ අරගෙන ඔයා හොඳට ඉන්නවා මම දුක් විඳිනවා. ඉතින් මේ මෙන්න මේ උද්ඝෝෂණය මේක උද්ඝෝෂණයක් අපේ ජීවිතයේ කරන උද්ඝෝෂණයක් ප්‍රායෝගික ජීවිතයේ මේ උද්ඝෝෂණය කරනවා අපේ සෛද්ධාන්තික දැනුමට ඒ සිද්ධාන්ත අල්ලාගෙන ඒ ඔළුව පුරවන් ඉන්නේ එයත් එක්ක කියනවා. මේ උද්ඝෝෂණය කරනවා. ඔයා ඔච්චර දන්නවනම් පොඩ්ඩක් මට උදව් කරන්න. මේ අසහනයක් නැතුව ඉන්න. දැන් මේ ඉල්ලනවා ඉල්ලනවා අපේ ජීවිතේ කීපාරක් ඉල්ලලා තියෙනවාද? අපි අඬන හැම වාරයකම අපේ ජීවිතේ කියනවා ඔයා තාමත් අඬනවද? තාමත් අඬනවද? තාමත් තරහ ගන්නවද? අයවට හිතෙන්නේ නැත්තේ තරහ ගන්න නැති කෙනෙක් වෙන්න. දුක් විඳින්නේ නැති කෙනෙක් වෙන්න හිතෙන්නේ නැත්තේ ඇයි කියන මේ ආයාචනයේ ඉල්ලීම අභියාචනයේ උද්ඝෝෂණේ හැම දුකකදීම ජීවිතේ නගනවා. ජීවිතේ ලොකු උද්ඝෝෂණයක් කරනවා හැම දුකකදීම. ජීවිතේ විතරනේ අපේ හැම මේ කායික ඉන්ද්‍රියක්ම. පෙනහලු හෘද වස්තු ආහාර ජීර්ණ පද්ධතිය ස්නායි පද්ධතිය මේ හැමෝම දුක් විඳිනවා අපි. වකුගඩු ආ අක්මාව මේ හැම එකක්. මෙයාට එක ගාණක් නැහැ. එයා මේ ප්‍රායෝගික පැත්ත එහෙම එකක් දන්නේ නැහැ. ප්‍රායෝගික ජීවිතය කියන එකක් දන්නේ නැහැ. මෙන්න මෙතනදී තමයි මේ උද්ඝෝෂණයට කෙනෙක් සංවේදී වුණොත් තේරෙන්න පටන් ගත්තොත් ඒට ඇහුම්කන් දෙන්න පටන් ගත්තොත් අන්න එතනදී එයාට මේ දැනුම පිළිබඳ තියෙන විශ්වාසය නැති වෙලා යනවා. මේ මොලෙත් එක්ක කරන මොලේට දැනුම ඇතුල් කරලා කරන මනසට තොරතුරු දාලා කරන මේ විකාරය එයින් විසඳෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. ඒ පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන් අත්හැරලා දානවා. එහෙම තොරතුරු දෙන පොත් තමයි කියුවේ. එහෙම තොරතුරු දෙන පුද්ගලයන් වට තමයි ඇහුම්කන් දුන්නේ. ඒ ගනුදෙනු ඉවර කරනවා. එතනින් මේ ප්‍රශ්නේ විසඳෙන්න ඉවර කරනවා. ඉවර කරලා අන්න හදවතට බාර දෙනවා. එහෙමනම් ඔයා තෝරගන්න හදවත ඔබ තෝරගන්න. දැන් මොලේ නැවතිච්ච ගමන් මොලේ නැවතුණා කියන්නේ මොලේ ඔය වගකීම මොලේට දීපු වගකීම ඉවත් කරපු ගමන් ඒ මනසට දුන්න වගකීම ඉවත් කරපු ගමන් ඊළඟට ඒ වගකීම එන්නේ හදවතට. දැන් හදවත ලස්සන වචන වලට රැවටෙන්නේ නැහැ. තර්ක වලට ඒ තර්කය කියන එක හදවතට අදාළ නැහැ. හදවතට දැනෙනවා. වචන නෙමෙයි දැනෙනවා. ඒක තමයි සද්ධා කියන්නේ. සද්ධාව ඔළුවෙන් තේරුම් ගන්න බෑ කොහොමද? සත් ඔළුව කියන්නේ ඔක මෝඩකම භක්තිය. ඔය අන්ධවිශ්වාසය. එහෙම එකක් ඇති. නැතේ නෙමෙයි. හදවතට තේරෙනවා. ඒ දේ එන්නේ මොන උල්පතින්ද කියලා. ඒ ගැන පැහැදිලි කරන්න ගිය ගමන් ශුන්‍යතාවේ නැති වෙනවා. නේ වචනයකට ගැන්ත ගාම ශුන්‍යතාවේ නැහැ නේ. ඒක පිරිනවන වචන වලින්.
දැනීම තියෙනවා අනිකයට කියලා දෙන්නත් පුළුවන්. ඒ වුණාට මේ දැනීමෙන් මල්ලන්නේ නැහැ. ඒක ඉබේම ඇඳුනේ. ඊට පස්සේ දැන් ඔය වුණාට පස්සේ ආයිඩෙන්ටිෆයි කරලා කොච්චර හදිස්සියක් වුණා අත ගියත් එතනදී ඒකට ටක් ගාලා මතක් වෙනවා මේක රත් පිච්චෙනවා මිච්චුනේ මෙහෙමයි නේ කියලා ආයි හවුන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් මං හිතේ මට හිතෙන්නේ අර කලින් මාද තිබ්බි නොලෙජ් එකක් කියලා. හැබැයි දැන් තියෙනවා ඒක ප්‍රත්‍යක්ෂතාවය. මමට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන මගේ හදවතට අර ඒ වගේ වෙලාවට කොච්චර මනවනත් ඒ වගේ දේවල් අත්‍යවශ්‍ය පිච්චෙනවා කියන්නේ. ඒකින්ද වෙන්නේ නැති මට දැන් මේ වෙන්නේ කියන්නේ දැන් හවු අතට හවු අල්ලන්නේ ගියත් එල්ලෙන්නේ නැත්තේ ඒකින්ද ඉතින් ඒක වෙන්න ඕනේ මම හිතන්නේ නොලෙජ් එකයි ප්‍රත්‍යක්ෂ උනා කියන එකයි තියෙන්නේ ඒ කියන්නේ අපි අර හදවතින් එන පුරුද්දයි එහෙම දැන් දැනීමෙන් එන අවබෝධයයි අතර වෙනසත් ඒක වෙන්නේ නැති කියලා මම හිතනවා
ඔව් ඒක බොහොම ගැළපෙන අපූර්ව පරිපූර්ණ උදාහරණයක් බොහොම පිං ඒ උදාහරණය ආදර්ශයේ ඉදිරිපත් කළාට ඒ තමයි ඉතින් දැනුම එක්තරා දුරකට උදව් වෙනවා ඒ දැනුම උදව් වෙන්න නම් මෙන් අපිට සෑහෙන කරදර වලින් බේරෙන්න පුළුවන් හැබැයි ඒ මතක් වෙන්න ඕනේ දැනුම මතක් වෙන්න එපැයි මතක් වුණොත් තමයි පාවිච්චි කරන්න පුළුවන් හැම විටම අපි දන්න හැම දෙයක්ම ඒ අවස්ථාවට අනුකූලව මතක් කරගන්නවා නැත්තම් මතක් වෙනවා කියලා හිතන්න බෑ එහෙම වෙන්න පුළුවන් එහෙම වෙන්න නම් ඉතින් අපි බොහොම සිහි කල්පනාවෙන් හොඳ සංසුන් සිතකින් අපි යමක් කරනවා නම් ඒට අදාළම දේ මතක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා ඊළඟට ඕන දේ අමතක වෙන්න තියෙන ඉඩ අඩුයි. බොහොම හිමීට කලබලයක් නැතුව හොඳ සිහි කල්පනාවකින් වැඩ කරනවා නම්. ඒ වුණත් අමතක වෙන්න පුළුවන්. මතකය ගැන විශ්වාසයක් තියන්න බෑ. ඒතර සම්පූර්ණ දැනුම තියෙන මතකයේ ඇතුළේ. මතකුන් නැත්තම් ඒ කොච්චර දන්නවා කිව්වත් කෙනෙකුට කියන්න බෑ මම අච්චර දන්නවා මෙච්චර දන්නවා මෙහෙම දන්නවා. එහෙම කිව්වට බෑනේ. එහෙම කියන්න බුලම් මම මේක ඉගෙනගෙන තියෙනවා, අර කියන එක තියෙනවා, මේ පොත කියවලා තියෙනවා, අර පොත කියවලා තියෙනවා, පොත් 100ක් කියවලා තියෙනවා, දේශන 1000ක් අහලා තියෙනවා. එහෙමනම් මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න කියලා දෙනවා. එහෙනම් මේ ටික ලියන්න. දැන් එතකොට මේ අහනාන ප්‍රශ්නෙට දැන් අය කලින් කියවපු පොතේ තිබ්බ දේ මතක් වෙන්න ඕනේ. මතක් වුණොත් මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. දැන් මතක් වුණ නැත්නම් ලියන්න බෑ. හැබැයි කියවලා තියෙන එක ඇත්ත. වෙන වෙලාවක මතක් වෙනවා කියන එකත් ඇත්ත. හැබැයි මේ වෙලාවේ මතක් වුණ නැත්නම් විභාගේ ෆේල්. දැන් ප්‍රශ්න පත්‍රය බලනකොට ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරේ දීලා නැත්නම් සම්පූර්ණ උත්තරේ දීලා නැත්නම් ඒ ලකුණු නැහැ. එතකොට විභාගේ අසමත්. හැබැයි අර දැනුම තියෙනවා. දැනුම තියෙනවා කියන එක ඇත්ත. විභාගයකින් අසමත් වුණා කියලා කියන්නේ එයා දන්නේ නැති කෙනෙක් කියලා. එතෙන්දි කියන එකම දේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය කාරණේ මතක් වුණේ නැහැ මතක් කරගන්න බැරි කෙනෙක්. එච්චරයි. හැබැයි දැන් අපි අත්දැකීමක් ලැබුවාම එයා අපේ කොටසක් බවට පත් වෙනවා. එයයි වෙනස. ඒ ජීවිතේ බවට පත් වෙනවා ප්‍රත්‍යක්ෂය කියන එක. අර දැනුමේ තොරතුරක් විදිහට මතකයේ මොළයේ ශෛලියක් ඇතුලේ තියෙන අංශුවක් වෙන්නේ නැහැ. ඒ ජීවිතේ කොටසක් වෙනවා ප්‍රත්‍යක්ෂය. ඊළඟ ජීවත් වෙන්නේ ප්‍රත්‍යක්ෂයට අනුව. එයයි වෙනස. එබඳු සියුම් සහ ප්‍රායෝගික එමෙන්ම ගැඹුරු කාරණා පමණ වැදගත් වෙන්නේ නැහැ ගමනක් යන්න ඕනේ නැත්තම්. අපි බණ පොතක් කියවන්නේ බණක් අහන්නේ මේ ගමනක් යෑමේ චේතනාවෙන් නොවේ නම් මේ එක කාරණයක්වත් අවශ්‍ය නැහැ. අවශ්‍යම නැහැ. කමක් කියලා හිතාගෙන අපි බණක් අහනවා නම් ඒ බණක් කියන තැනක වාඩි වෙලා ඉන්න එක ලොකු පින්කමක්. සාදු කියන එක ලොකු පින්කමක්. ධර්ම පූජාවක් පූජා කරන එක ලොකු පින්කමක් කියලා. දැන් අපි ඕනේ ටික නම් මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඒක ගමනක් නැහැනේ, පාරකුත් නැහැ, ගමනකුත් නැහැ, යන කෙනෙකුත් නැහැ, යන්න ඕනේ කමකුත් නැහැ. ඒ බණ ඇහුවා හරි හොඳ බණ. ෂෝක් සාදු කිව්වා, පූජා කරා, ගිලම්පසත් පූජා කරා. එතනින් ඒ බිස්නස් එක ඉවරයි. අපි ඒ දේශකයන් වහන්සේ ලොකු කැපකිරීමක් කරා. ඒකට අපි ගිලම්පසකුත් දුන්නා, ධර්ම පූජාවකුත් දුන්නා. එතනින් හරි. ඒ දැන් පාරක් අහන අහනවා නම් පාරක් පාරක් හොයනවා නම් තමයි ওই ගැටලු ටික එන්නේ. එයා යන්නනේ යන්නේ. එතකොට එයා තහ කිව්වොත් එයා යනවා. ඒ කියන උපදේශණුව යනවනේ ගිහිල්ලා අපි වැරදි උපදේශයක් නන්දුනේ එයාට තේරෙනවා. අඩියක් දෙකක් තුනක් යනකොට හන්දියක් දෙකක් පහු කරනකොට තේරෙනවා මේ නොමගක් කියලා තියෙනවා. පාර දන්නේ නැතුව තමයි කියලා තියෙන්නේ. ඒක අහුවෙනවා. හැබැයි වාසනාවකට වගේ මේ ලක්ෂ ගානක් බණ අහන්නේ කොහෙවත් යන්න නෙමෙයි. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි එක්කෙනෙක් හරි යන්නේ ඒ කියන විදියට ඉන්න පටන් ගත්තොත් තමයි තේරෙන්නේ මේකේ පාරක්ද මේ කියන්නේ නැද්ද කියලා. ධම කියන්නේ බේතක්. ධම කියන්නේ ඖෂධයක්. මේ සාංශාරික රෝගයට තියෙන හොඳම සහ එකම ඖෂධය ධම. එතකොට අපි බේතක් නම් ඉල්ලන්නේ මේ ලෙඩකට බේතක් නම් ඉල්ලන්නේ අපි ගිහිල්ලා කාගෙන් හරි වෛද්‍යවරයෙක්ගෙන් අපිට තියෙන ලෙඩේ කියලා මට බේතක් මේකට හොඳ කරලා දෙන්න. ඒතර වෛද්‍යවරයා හරියටම ලෙඩේ බලලානේ බෙහෙත දෙන්නේ. හරියටම බලලා හරියටම බෙහෙත දෙනවා. ඉතින් ඒ විදියට ගත්තාම ලෙඩේ හොඳ වෙනවා. හැබැයි දැන් වෛද්‍යරයා දන්නවා නම් මෙයා කවදාවත් බේත් බොන්නේ නැහැ. මේ නිකන් විහිළුවට ඇවිල්ලා අහන්නේ. දැන් එහෙමනම් අර ලෙඩේ පරීක්ෂා කරන්න ඕනේ නැහනේ. කිසි දෙයක් ඕනේ නැහැ. මොකක් හරි දෙන්න පුළුවන්. මොකද දන්නවා එයා බොන්නේ නැහැ. බොන්නේම නැහැ. ඒ නිසා වරදින්නේ නැහැ කවදාවත්. මොනම වේතක්වත් දුන්නට වරදින්නේ නැහැ. ඒ නිසා මේ මනෝභාවයන් දෙක අපි වෙන් කරලා හඳුනා ගන්නට ඕනේ. මේ අපිට තියෙන ලෙඩේ හොඳ කරගන්න බෙහෙතක් හොයන මනෝභාවයයි අර තර්කය තෘප්තිමත් කරන මනෝභාවයයි. ඒ තර්කය තෘප්තිමත් කරන මොලේ සෑහීමකටපත් කරන මනසට ආහාර දෙන ඒ මනෝභාවයට නම් අපි මේව කරන්නේ. ඉතින් ඒ ප්‍රශ්නයක් නෑ. මොනවා කියෙව්වත් මොනවා ඇහුවත් ප්‍රශ්නයක් නෑ. වරදින්නෙත් නෑ. මොකද වරදින්න උත්සාහයක් කරන්න එපා. උත්සාහයක් ගන්න. හැබැයි ඇත්තටම පාරක් ඕනේ. හොයනව සැනසෙල්ලක්. හොයනව බෙහෙතක්. එහෙමනම් අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. කියන හැම වචනයක් ගැන පරිස්සම් වෙන්න ඕනේ. ඒ තමයි මේ අපි මේ අපේ උත්සාහයෙන් අපේ මමත්වයෙන් අපේ වීරියෙන් අපේ හැකියාවෙන් අපි මේ මාර්ගයේ සෑහෙන දුරක් ආවනේ. අපි දන් දීලා සිල් රැකලා භාවනා කරලා බණ අහලා ධර්ම සාකච්ඡා කරලා මේ සියල්ල. එතකොට මේ ඒ අපේ හැකියාවෙන් ආපු ටිකක් තියෙනවා. අපේ හැකියාව උඩ ඒ අපි දන් දුන්නේ අපේ හැකියාව නිසා. අපි බණ ඇහුවේ අපේ හැකියාව නිසා. අපි ධර්ම සාකච්ඡා කළේ අපේ හැකියාවෙන්. අපි ටිකක් වෙලා හරි වාඩි වෙලා භාවනා කරන මේ හැකියාවෙන්. ඒතර මේ සියල්ල එක්කම මම කියන එක ඉන්නවා. මම මගේ මගේ සීලය, මගේ අවබෝධය, මගේ දැනුම, මේ මගේ සිහිය. මටයි මෙච්චරලා වාඩි වෙලා ඉන්න පුළුවන්. මේ මගේ හිත. දැන් මෙහෙම මේ මාර්ගෝපකරණ ටික හැම එකටම අපි අපේ අත්සන ගහලා තියෙන්නේ. ඔ අපේ ඒ මුද්‍රාව තියලා තියෙන්නේ. මගේ මගේ මම. දැන් මේ මුද්‍රාව ඕනේ. ඒකත් එක්ක තමයි මේ ගමන ආවේ මෙච්චර දුර. ඉතින් එහෙම තවත් යන්න පුළුවන් නැහැ දුරක්. හැබැයි එක තැනක් එනවා මේ ඒ මමත්වේ රැහැනට ඊට වැඩි යන්න බෑ. ඒ ලණුව දුරක් තියෙනවා, දිගක් තියෙනවා. එතනින් එහාට ඒ ලණුව දිග නැහැ. ඉතින් එතනින් නවතිනවා ওই විදිහට ගිහිල්ලා අපි. අනේ එතනදී ඒ යුරට එන කල්ම එනවා. යුර දක්වාම දුරයි. ඊට පස්සේ අපිට එතන ඉන්න පුළුවන් ওই විදිහට. මගේ මට හොඳ සිහි කල්පනාවක් තියෙනවා. මට සංසුන් මනසක් තියෙනවා. ඕන දෙයක් අත්හරින්න පුළුවන්කම තියෙනවා. මං තන් දෙනවා. මට හරි ශ්‍රද්ධාවක් තියෙනවා. මං ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා. දැන් මේ ටික ඔක්කොමත් එක්ක යුරේ හොඳට සුවපහසුවෙන් ඉන්න පුළුවන්. හැබැයි අපි තාම ඉන්නේ මෙගොඩ. මේ දැන් මේ මෙගොඩ ඉන්නේ, ඉවුරේ ඉන්නවා, වැටෙන්නේ නැතුව ඉන්නේ මේ ලණු හින්දා. මේ ඔක්කොම වැදගෙන ඉන්නේ මගේ මගේ කියලා, ලණු ටික මගේ, මේ ටික ඔක්කොම හොඳ ගති ටිකක්. හැබැයි ඔක්කොම අපි මමත්වේ රැහෙනි බැඳගෙන ඉන්නේ. තේ පෞද්ගලික ගිනුමේ ඒ මේ මේ සිහිය, සමාධිය, මේ සීලය, අවබෝධය, දැනුම, මේ සියල්ල අපි පුද්ගලික ගිනුමක් විදිහට තියන් ඉන්නේ. දැන් අපිට පේනවා මේ මෙතන පොදු ප්‍රවාහයක් තියෙනවා. පොදු සිහිය කියන එක කාටවත් අයිති දෙයක් නෙමෙයි. අපි කාටවත් සිහිය අයිති නෑ. ඒක ධර්මතාවයක්. සතිය කියන්නේ ධර්මතාවයක්. අවබෝධය කියන්නේ ධර්මතාවයක්. මෙත්තා කියන්නේ ධර්මතාවයක්. මෛත්‍රිය. දැන් අපිට පේනවා මේ පොදු ධර්මතාවයේ පේනවා. එච්චර කල් දැක්කේ නෑ. එතෙක් අපි මේ පොදු ධර්මතාවයේ දැක්කේ නෑ. ඒව දැක්කේ පෞද්ගලිකව අපිට සම්බන්ධ කළ ආත්මීය වශයෙන්. පුද්ගලික විදිහට දැක්කේ. ඒ දැකීම නිසා තමයි අපිට මේ අපි හිටිය තැනට වැඩිය හොඟක් ඉස්සරහට එන්න පුළුවන් උනේ. දෙතනෙදි තමයි අපිට පේන්නේ නෑ මේක පොදු ධර්මතාවයක්, කාටවත් අයිති දෙයක් නෙමෙයි. අයිතිකාරයෙක් නෑ සිහියට. අයිතිකාරයෙක් නෑ සීලයට. අයිතිකාරයෙක් නෑ සමාධියට. මේ විශ්වීය ධර්මතා. ඒ විශ්වීය කියන වචන වෙනුවට තමයි තියෙන්නේ බොජ්ජංග කියලා. මේවා බෝධිහේ අංග, සම්බුද්ධත්වයේ අංග, මගේ අංග නෙමෙයි. පෞද්ගලික අයිතියක් නැහැ. විශ්වීය ධර්මතා. දැන් එතෙන්දී අපිට තෝරගන්න පුළුවන් මේ විශ්වීය ධර්මතාවයට පණිනවද නැත්නම් මගේ සිහිය මගේ මගේ කියන තැන ඉන්නවද? ඒ උරේ ඉන්නවද නැත්නම් මේ ප්‍රවාහයට එකතු වෙනවද? මේ බොහොම සියුම් කාරණයක්. මේක වචනෙන් ඔහොම කිව්වට එහෙම වචනයකින් එතන කතා කළා ඒ වචනේ මකල දාන එකක් නෙමෙයි. හුස්මගේ ධානාපාන සතියෙන් අපි කිසියම් දුරකට මේ ධර්මතාවයේ භෞතික පැත්ත දකිනවා. ඒ මුළු ධර්මතාවයම නෙමෙයි. ඔය අපි කතා කළ විශ්වීය ධර්මතාවයේ භෞතික පැත්ත අපි දකිනවා ආනාපාන සතියේ. මම හුස්ම ගන්නකොට මම දැනගන්නවා මම හුස්ම ගන්නවා කියලා. මම හුස්ම පිට කරනකොට මම දැනගන්නවා මම හුස්ම පිට කරනවා කියලා. දැන් මෙහෙමනේ ආනාපාන සතිය ආරම්භය. සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. යමෙක් හුස්ම ගනීද ඒ තැනැත්තා දන්නවා හුස්ම ගන්නවා කියලා. එතන පුද්ගලයෙක් ඉන්නවා. මගේ හුස්ම මමයි ගන්නෙ, මමයි දැනගන්නේ. එහෙම නැතු කොහොමද කියන්නේ? කොහොමද පටන් ගන්නෙ? මේ මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙන් පටන් ගන්න අපි යනවා මගේ ආස්වාසිය මන් දැනගන්නවා මගේ ප්‍රස්වාසිය මන් දැනගන්නවා මේක මගේ හුස්ම කියලා එහෙම යනවා මගේ මම දැන් කෙටි හුස්ම ගන්නෙ මම දැන් දිගට හුස්ම ගන්නෙ එහෙම යනවා. හැබැයි එහෙම භාවනා කරන්න කෙනෙකුට තේරෙනවා හුස්ම හොඳට තේරෙනවා ආස්වාසිය හොඳට තේරෙනවා ප්‍රස්වාසිය හොඳට තේරෙනවා හැබැයි මම කියන එක නැහැ. මේ ආස්වාසියක් තියෙනවා හැබැයි මම කෝ දැන් මේ හුස්මේ අයිතිකාරය කොහෙද ඉන්නේ? මගේ හුස්ම නම් මම කොහෙද ඉන්නේ? මේ හුස්ම පටන් ගන්න තැනත් මම නෑ. හුස්මේ මැදත් නෑ, අගත් නෑ. ප්‍රස්වාසයේත් මම නෑ. හුස්ම තියෙනවා. මම නෑ. හුස්ම පොදු දෙයක්. මේ ශාලාවේ ඉන්න හැමදෙනාම මේ හුස්ම බෙදා ගන්නවා. කැමැති වුණත් අකමැති වුණත් අප වෙන ගන්න බෑ. ශාලාවේ එළි ඉන්න අයත් එක්ක අපි බෙදා ගන්නවා. මේ හැම ගහක් කොළක් එක්කම බෙදා ගන්නවා. මෙතනින් පිට මුළු විශ්වයත් එක්කම කරන ගනුදෙනුවක් තමයි ආනාපාන සතිය. ආස්වාසේ ප්‍රස්වාසේ ආස්වාසේ ප්‍රස්වාසේ. එතන මේ භෞතික පැත්ත අපි දකින්න. එතන මේකට අයිතිකාරයෙක් නැහැ. මගේ කියන්න බෑ හුස්ම. පොදු දෙයක්. මේ මොහොතට මහරහ ගමන් කරනවා. මේ මොහොතේ මහරහ ගමන් කරනවා. මේ මොහොතේ මගේ පැවැත්මට උදව් කරනවා. මේ මොහොතේ පැවැත්මට උදව් කරනවා එපමණයි. ඊට කලින් තව කෙනෙක්ගේ පැවැත්මට උදව් කරා. ඊට පස්සේ තවත් කෙනෙක්ගේ පැවැත්මට. මේ තමයි ධර්මතාවය. ආනාපාන සතියනොත් එනවා කිසියම් දුරකට මේ පොදු ධර්මතාවයක් කියන කාරණේ අවබෝධ කරගන්න. ඒත් ආනාපාන සතියෙන් ඔය උතෙන්ට එන්න පුළුවන් නම් ඉන්පස්සේ පහසුයි අර මනෝභාවයන් මානසික ගති හොඳ හෝ නරක කුසල් හෝ අකුසල් ඕනෑම දෙයක් දිහා ඒ අවබෝධයෙන් බලන්න. හොඳ හෝ නරක ඕනෑම දෙයක් තරහ. එතන මට හරියට තරහ එනවා. මේ මගේ හැටි උපන් හැටි. මම තරහ ගන්න කෙනෙක්. දැන් මේ විදිහට අපි ලොකු අනන්‍යතාවයක් තරහත් එක්ක හදාගෙන තියෙනවා. හන්දට බැලුවොත් මෙතන තියෙන තරහක් විතරයි. අයිතිකාරයෙක් නෑ. අයිතිකාරයෙක් නැති තරහක් තියෙනවා. කොහෙන් ආවද අපි දන්නේ නෑ. කොහට ගියාද දන්නේ නැහැ. හුස්ම වගේ. කොහෙන් ආවද දන්නේත් නැහැ. කොහටද ගියේ දන්නේත් නැහැ. හැබැයි මේ මොහොතේ මේ පැවැත්ම තුල ඒ හුස්ම තියෙනවා. මේ මොහොතේ මේ පැවැත්ම තුල තරහ තියෙනවා. පුහුණුවට ගත්ත කාරණා ටිකත් ඒ වගේ. සිහිය, සමාධිය, සීලය, ඒ ඕනෑම කාරණයක්, මෛත්‍රිය, කරුණාව මේ හැම එකක්ම විශ්වීය ධර්මතා. ඒ විශ්වීය ධර්මතා එක්ක ඒ අපි දැන් මෙනම මේ මගේ කියලා පුංචි සේප්පුවක් හදාගෙන හිටියන්නේ. ඒක උදව් වුණා. හැබැයි දැන් මෙතෙන්ට එනකොට තේරෙනවා අපි මේ විශ්වීය බැංකුවත් එක්කයි මේ ගනුදෙනුව කරන්නේ. විශ්වීය බැංකුවේ අපි ගනුදෙනු කරුවේ. කෙච්චරයි. මට පෞද්ගලික බැංකුවක් නෑ. අපි හිතුවා එහෙම තමයි. නමුත් දැන් තේරෙනවා නෑ. මේවා විශ්වීය ගිණුම්. හා කියන දේ මේ විශ්වයට අයිති දෙයක්. ඒක ධර්මතාවයක්. අපි එහි ගනුදෙනු කරුවෙක් වෙලා ගිනුමක් විවෘත කරලා ගනුදෙනු කරමින් හිටියා. අපිට ඒකෙන් ලාභ, පොලි, ඒව මේව ලැබෙනවා කියලා හිතලා. නමුත් ඇත්තටම දැන් තේරෙනවා නෑ ඒකේ අවාසි. අපි එන්න එන්න නායකාරයෙක් වෙනවා මේ තරහා කියන ගිනුම විවෘත කරන් ඉන්න හින්දා. එතකොට අපි මේ ගිනුමත් එක්ක කරන ගනුදෙනු අඩු කරනවා. අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යනවා. ඊටාම ගිනුම් හිමියෙක් වෙන්න පුළුවන්. නමුත් දැන් ගනුදෙනු නැහැ. ඒ ගනුදෙනු වැඩි හොඳටම. දැන් ගනුදෙනු අඩු වෙන්න අපිට ඒ තරහ නිසා වෙන අවාසි අඩුයි. එහෙම එහෙම ගිහලා දවසක අපිට පුළුවන් නම් මේ ගිනුම වහලා දාන්න. තරහට අපි කිසි දෙයක් කරන්නේ නැහැ. කරන්න දෙයක්වත් නැහැ. හැබැයි ඒ විශ්වයත් එක්ක තරහ කියන ගිනුම විවෘත කළා. තරහේ ගිනුම් හිමියෙක් වුණා. අපිට පුළුවන් නම් ඒ ගිනුම වහලා දාන්න. එතනින් පස්සේ ප්‍රශ්නේ ඉවරයි. ඒකම අපි අලුත් ගිනුම් විවෘත කරනවා දැන්. මේ සිහියේ ගිනුම විවෘත කරනවා. ප්‍රඥාවේ ගිනුම විවෘත කරනවා. දැන් මුලින් ඒවා පෞද්ගලික කියලා හිතෙන්ට අපිට දැන් තේරෙනවා මේ ඔක්කොම විශ්වීය ධර්මතා. එතන මේවත් එක තමයි අපි වැඩිපුර ගනුදෙනු කරන්න ඕනේ. යා ගන්න බෑ අපිට. හැබැයි ගනුදෙනුවක් කරන්න පුළුවන් හුස්ම වගේ.
මගේ බැලිකට විදිහට මට ඇටහෙන්න විදිහ නම් දැන් පින්පෝකින් ජීවන අර අපිනක්කදත් පවක්කදත් අපිට පළදෙන්න ඕනේ. ඒක ඉඳන් මම ජීවත් වෙනවා කියන එක. දැන් ඔය විදිහට ගත්තොත් පුද්ගලයක් නෑ මේ ඒක ක්‍රියාකාරීත්වය කරගන්නේ පරදෙන්නේ.
ඔව්.
ඒ
කියන්නේ මේ හොඳ ක්‍රියා කරනවනේ. හොඳ කියන දේවල් බණ කියනවා, ලෙඩුට සත්කාර කළා, එහෙම ඒව හොඳ ක්‍රියා. එතට එයින් පිනක්ක. ඒ වගේම සමහර අයට අවවාද කරා. ඔව් සිවුරු දන් දුන්නා බුදුරහන්තු. ඒ වගේම සමහර අයට දෝෂාරෝපණය කරා. පන්සලෙන් එළවලා දැම්මා. දැන් එහෙම ඒවා කරන්නේ. එතකොට ඒවා දැන් අපි කරොත් පව්. අපි කරොත් පින්. හැබැයි බුදුරජාණන් වහන්සේට පිනකුත් නැහැ පව්කුත් නැහැ දෙකම කරාට. මොකද එතන යමක් තමන් වහන්සේට බලාපොරොත්තුෙන් තමන් වහන්සේගේ හිතසුව පිණිසක නෙමෙයි කලේ. ඒ ඒවයි ගිනුම් හිමියෙක් නොවි ඒකයි. කිසිම ගිනුමක ඒ මනෝභාවයක චෛතසිකයක ක්ලේශයක හෝ සිතිවිල්ලක ගිනුම් හිමියෙක් නොවි තමයි උන්වහන්සේව කරන් රහතන් වහන්සේ. ඒ නිසා රහතන් වහන්සේලාට කියනවා පුණ්‍ය පාප පහිනස්. උන්වහන්සේලා පින්පව් දෙකම ප්‍රහීණ කළා තියෙනවා. ඒ නිසා තමයි අපිට පුළුවන් අපිට නෙමෙයි ඕනම කෙනෙකුට පුළුවන් කම්මක්කය කර කර්මශය කරන්න පුළුවන් කියලා. يعني මේ ගිනුම් ටික වහලා දාන්න පුළුවන්. අපි කොච්චර අතීතයේ තැන්පත් කරාද ඒව ඔක්කොම ආපහු ගන්න ඕනේ නැහැ මේ ගිනුම් වහන්න. ඒක කවදාවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් මේ කොපමණ කල් සංසාරේ හිටියද ඒ තරම් කාලයක් තව ඉස්සරහට ඉන්නව මේ ටික ඔක්කොම ආපහු ගන්න කියලා. නැහැ කෙනෙකුට එක මොහොතකින් පුළුවන් මේ සියලුම ගිනුම් වහලා දාන්න. කොච්චර ඒවයි ගබඩා කරාද තැන්පත් කරන් හිටියද ඒක වැදගත් නැහැ. මමත්වයෙන් තොරව වෙන ක්‍රියා ටිකක් තමයි එතන ඉතිරි වෙන්නේ. ඒවට කියනවා ක්‍රියා එපමණයි. දැන් අපි මොනවා කරත් ඒවා ක්‍රියා නෙමෙයි. ආයෝජන. එතකොට ඒ උන්වහන්සේලා ආයෝජනයක් කළේ නැහැ ක්‍රියාවක්. දරණාසි කොපමණ ධර්මදේශනා කළාද? සමහරට පැය ගණන්, සමහරට වරු ගණන්, සමහරට රාත්‍රී එළි වෙනතුරු, සමහරට එහෙම දේශනයක් කරන්න උන්වහන්සේ පයින් වැඩම කළේ. කිලෝමීටර් 100 ගණන් පයින් වැඩම කළා. හැබැයි කිසි තැනක කියලා නැහැ. නාසි කිසිම තැනක දේශනා කළා නෑ ඔය මං කොච්චර මහන්සි වෙනවද මං කොච්චර දුර ආවද ඇයි මේ මං කියන විදියට ඉන්නේ නැත්තේ නෑ. ඒ කතන්දර එකක්වත් නෑ. උන්වහන්සේ ඒව ගැන කතාවත් කළා නෑ. මොකද උන්වහන්සේ කතා නොකර එහෙම හිතලා නොකිය හිටියා නෙමෙයි. එහෙම සිතිවිල්ලක්වත් නෑ. ඒ ආයෝජනයක් කළේ නෑ. ආයෝජනයක් කරොත් තමයි ඔය ටික කියන්නේ අපි. මම මෙහෙම කළා, එහෙම කරා, ඔබ වෙනුවෙන් මෙච්චර දුන්නා, අච්චර දුන්නා, මෙහෙම දුකක් වින්දා. ඒතර අපි කරන්නේ ආයෝජනයක්. අපි මේ හැම එකක්ම තැන්පත් කරන. වැඩි පොලි බලාගෙන. දැන් උන්වහන්සේලා එහෙම නැහැ. ක්‍රියාවක් එපමණයි. ඊගෙන ආයි කතා කළේ නැහැ. දිගින් දිගටම ඒ කියන්නේ ක්‍රියාසිත පමණක් පහළ වෙන්නේ නම් ඒ තත්වයේදී තමයි. හැබැයි ඊට මෙහා අපට කිසියම් දුරකට පිරිසිදු ක්‍රියා අපිට පුළුවන් මට්ටමින් පිරිසිදු ක්‍රියා පුහුණු කරන්න පුළුවන්. එහෙමයි අපේ. පොදෙන් එහෙම දැන් අපි එහෙම අදහසක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ රෝගාතුරුණු වෙලාවක අනතුරු වලට ලක්වුණු වෙලාවක එහෙම සිද්ධි පහක්යක් විතරනේ අපේ හඳුනන්නේ. එහෙම තියෙනවා හයක් විතර වගේ සමහරට වැඩි වෙන්න පුළුවන් මට ගාන මතක නැහැ. මේ අවස්ථා ටිකක් ඔය අසනීපුණු අවස්ථා විතර නෙමෙයි තවත් අවස්ථා තියෙනවා. එහෙම ඒ ටික අරගෙන මේවට මේ අතීත කර්ම සම්බන්ධ කරපු අවස්ථා උන්වහන්සේ තමයි ධර්ම දේශනා කරනවා. කරලා ටික වෙලාවක් ධර්ම දේශනා කළා. ආනන්ද හැඳුරුන්ට කිපවරනවා. ඉතුරු ටික දේශනා කරන්නේ මේ කොන්දේ අමාරුවක් කොන්දේ අපහසුයි ටිකක් සැතපෙන්න යනවා කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ ඒකට හේතුව විදිහට සාහිත්‍ය කියන දෙයක් බුදුරජාණන්සේ හේතු විදිහට එහෙම දේශනා කළ බවක් ඒ තැන්වල කියවෙන්නේ. නමුත් පසුව අටකතාවල අටුවාවල ඊට හේතුව විදිහට මේ අතීත භවයක මෙහෙම කෙනෙක්ගේ කොන්දක් කඩපු නිසා ඒ මල්ලෝපරයකදී දැන් එහෙම කතන්දරයක් කියනවනේ අපේ අහන්නේ. එතකොට ඒ නිසා මේ විපාකයේ අවසාන භවයේදීත් විඳින්න උනා කියලා. එතන මේ එක පැත්තකින් අපි හිතමු මේක මේ ඇත්තක් කියලා දැන් බුදුරජාන් වහන්සේම දේශනා කළා කියලා නම් නැහැ. මේක අට කතාවල අටුවාවල මේ දෙන විග්‍රහයක්. එහෙම වුණේ ඇයි කියලා ඇහුවොත් මෙන්න මේක තමයි හේතුව කියලා. එතන හැම ආසනීපෙච්ච අවස්ථාවකටම මේ වගේ අතීත භවයෙන් ගෙනල්ලා කිසියම් අකුසල කර්මයක් එතෙන්ට හේතු කළා තියෙනවා සාහිත්‍ය විසින්. ඔද ඒක කොහමාරි බුදුහාඳුර නිමෙන් දේශනා කළා තියෙන්නේ. බුදුරණහන්සේ නෙමෙයි ඒ කතාව. ඒ බුදුරණහන්සේ අතන ඉවරයි කොන්ද රිදෙනවා මන් ටිකක් සැතපෙන්න යනවා නන්දහාඳුරෝ ඉතිරි ටික දේශනා කරන්නේ එච්චරයි. මෙතන ඉතින් එහාට කියලා නෑ මම මෙහෙම ගියා ආත්මෙ කෙනෙක් උසල පොළවේ ගැහුවා ඒ නිසා මට දැන් කොන්දේ අමාරු තියෙනවා මම පොඩ්ඩක් යනවා. ඒ කතා නෑ එතන.
ඉතින් බුදුහාඳුරෝ පෙන්නලා තියෙන්නේ මේ ශරීරයේ එතන ඉඳගෙන ඉන්න නැත්නම් ඒ විදිහට තියාගෙන ඉන්න බෑ. ශරීරයට විවේකයක් දෙන්න යනවා. ඒත් බුදුහාඳුරන්ගේ කම්පාවක්වත් හිතින් දුකක්වත් නැත්නම් ඒ වගේ දෙයක්වත් කිසිම දෙයක් සදානක් වෙන්නේ නැහැ කොයිදවත්.
ඔව්.
බුදුහාඳුරන්ට
පිටියමනක ගණෙවෙන්නේ ශරීරෙන්නේ පිටියමනක. ඔව් ඒක තමයි ඒ ලොකුම වෙනස එතන. දපේ උන්නහන්සේලාගේ අතර අහසට පොළොව වගේ තියෙන වෙනසෙයි. ඒ අපි විඳිනවා. මනසෙනුත් විඳිනවා, කයිනුත් විඳිනවා. උන්නහන්සේලාට ඒ මානසික වේදනාව නැහැ. කායික වේදනාව තියෙනවා. මානසික වේදනාව ඉතින් කායික වේදනාව කොහොමද තිබ්බන්නේ? දැන් බඩගින්න උන්නහන්සේට තිබුණා. ඒ කායට බඩගින්න කියන එක ආවනේ පිපාසය ආව. ඒ නිසානේ කිව්වේ ආනන්දහාඳුරනේ මට පිපාසයි. ආනන්දහාඳුරනේ ක්ලාන්තයි කියලා කිව්වේ ඒකනේ. ඒතර ඒක නම ඒකත් කර්මයට අපිට ගේන්න පුළුවන්. මේ නැහැම බඩගින්නක් ආවල් දවසේ කාට හරි කණ්ඩන දුන්න නිසා තමයි මේ බඩගින්නේ. ඉතින් සමහරට ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. දැන් සංසාරය ගැන කාටද ඕක හොයන්න පුළුවන්? ඒ ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම කතන්දරයක් මෙච්චර මේ ධහමේ ලොකුවට කියන්නේ නැහැ. අපේ හැන්දරනේ එතන ඒ වර්තමාන සිද්ධියක් විතරයි කියන්නේ. කුමාර මහත්මයා කිව්වා වගේ එතන මේ උන්වහන්සේගේ අකම්පිත ස්වභාවය. අකම්පිත ස්වභාවය තමයි පේන්නේ. අසු තුනක් අර අස්වේන්ට දෙන කෑම ටිකක් තමයි උන්වහන්සේට වළඳන්ට උනේ. ඉතින් මොගලන් හාමුදුරුවෝ මම ඉරිදීෙන් ගිහිල්ලා ඈතට ගිහිල්ලා පින්ඩපාතය කරගෙන ඉන්නම් හොඳ ආහාර. හන්ස්කෝනේ අවශ්‍ය නැහැ. මේ තමයි ඇත්ත, මේ තමයි යථාර්ථය. අපි යථාර්ථය වළඳමු. කාරණේ තමයි මේ ශරීරය කියන්නේ සියයට කිසියම් ප්‍රතිශතයක කර්මයේ නිෂ්පාදනය. මේ ශරීරය නිෂ්පාදක ශරීරය නිෂ්පාදනය කළ නිෂ්පාදකවරු හතර දෙනෙක් විතර ඉන්නවා. එයින් එක නිෂ්පාදකයෙක් තමයි කර්මය. උත්පත්ති ලැබුවේ බුදුරෙක් නෙමෙයි. උත්පත්ති ලැබුවේ රහතන් වහන්සේ කෙනෙක් නොවේනේ. කර්මයට අනුව සසර ගමන් කරන ජීවියෙක්, සත්වයෙක් තමයි උත්පත්ති ලැබුවේ. ඒතරේ උත්පත්ති ලබන්න හේතු වෙච්ච කර්මයේ කර්ම අතර සමහර විට ශාරීරික ලෙඩ වෙන කර්ම තියෙන්න පුළුවන්, දුර්වල වෙන කර්ම තියෙන්න පුළුවන්, එහෙම ඒවා තියෙන්න පුළුවන්. ඒ කර්මත් උදව් කරගෙන තමයි මේ ශාරීරික මව් කුස ඇතුළේ ඉඳලම හැදුවේ. ඒ බුද්ධත්වයේ ලැබුවා කියලා අර උත්පත්තිය ලැබනකොට ගෙන ආපු යම් යම් ප්‍රවේණි ලක්ෂණ දෙමව්පියන්ගෙන් ආපු කතිගුණ කර්මයෙන් ආපු දේවල් ඒවා වෙනස් වෙන්නේ නැහැ. මේක ඉවරලා ඉවරයිනේ. ඒක විපාක දෙන ඉවරයි. ඒක හදලා ඉවරයි ඒ කර්මයෙන්. ඒ කර්මයක් ඉවරයි. උත්පත්තිය දීලත් ඉවරයි. හැබැයි උත්පත්තිය දුන් ශරීරය දැන් තියෙනවා. ඊට මේ ගොඩනැගිල්ලක් හදනකොට සමහරට අත්විවාරය මේක තැනක පොළොව බහින තැනක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ගැන හොයන්නේ නැතුව එතනත් සාමාන්‍ය විදිහට අත්විවාරම් දාලා ගේ හැදුවා, වාලේ ගෙවුවා, ඉතින් ඉන්නවා. අත්තිවාරම් දාපු දවසේ අත්තිවාරම් බහින්නෙත් නැහැ, බිත්ති බැඳ දවසේ බැස්සෙත් නැහැ, වාහලේ ගෙවුවාම බැස්සෙත් නැහැ, ගෙවදුන දවසේ බැස්සෙත් නැහැ. කොහොම කාලයක් ඉන්නවා. ඉතින් ඉන්නකොට ඔන්න දවසක එතනින් පුපුරන්න පුළුවන්, ගිලවා බහින්න පුළුවන්. දැන් ඒ වෙනකොට මෙයා ඉගෙනගෙන සිවිල් ඉංජිනේරුවෙක් වෙලා ඒකේ විශේෂඥයෙක් වෙන්න පුළුවන් මේ ගෘහ ගොඩනැගිලි කර්මාන්තය පිළිබඳ. හැබැයි ඒ වුණත් අර නොදන්න කාලේ අර හොයල්ලා බලන්නේ නැතුව ගිලා බහින තැනක ඒට ශක්තිමත් නැති අත්තිවාරමක් දැම්මනම් අවුරුදු 50කට පස්සේ හරි එතන පුපුරනවා ගිලා බහින. දැන් ඒකට කවුරු හරි කිව්වොත් ඔයා දැන් සිවිල් ඉංජිනේරයෙක් වෙන්නේ අයියෝ පිටියේ ගිලා බහින්නේ කියලා. ඉතින් ඒක කිසි අදාළත්වයක් නැහැ. ඒක වර්තමානයේ සම්බන්ධ ඒක වෙලා ඉවරයි දැන්. හැබැයි ඒක පේන්න කල් යනවා.
ඒ කියන්නේ ශරීරයේ හැකියාවයි ඉන්න එක අබලංකාරයක් නැහැ
කවදාවත්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ එහෙම මම අබලංකාරත්වයක් කියලා තමන් වහන්සේ ගැන දේශනාවක් කළා නේ මේ ශරීරය ගැන කියන්නේ. අපි වගේම එදා ඉන්න අයත් ওই ප්‍රශ්න අහන්න ඇති. ඇයි මේ සර්වඥ බුදුරජාණන් වහන්සේ අසනීප වෙන්නේ? අසනීප වුණේ ඇයි? ඇයි මිනිස්සු බැන්නේ? ඇයි නිඳා කළේ? ඇයි තනි වෙන්න උනේ? දැන් මේව අහන්න ඇති. අහුවාම ඒ අයට තේරෙන විදිහට, ඒ කියන්නේ අහපු අයට තේරෙන විදිහටත් උත්තර දෙන්න අය තේරෙන විදිහටත් මේ වගේ හේතු කියන්න ඇති. එහෙම ඒ භාවනාව එහෙම කරගෙන යනකොට දැන් කමඨහන කියන්නේ එහෙම අපි හුස්ම දිහා බලාගෙන යනකොට ඒ වර්තමානයේ දකිමින් වර්තමාන සිදුවීම දකිමින් සිටින විට අපිට අපි හිත දිවුවොත් මොකද කරන්නේ? රිදුනොත් මොකද කරන්නේ? හුස්ම නොදැනී ගියොත් මොකද කරන්නේ? හුස්මත් දැනෙනවා රිදෙනවා මේ දෙකම එකට වෙනවා නම් මොකද කරන්නේ? හුස්මත් දැනෙනවා සිතවිලිත් වෙනවා නම් මොකද? ඒ වගේ වෙලාවට දැන් මේක තමයි කමඨාන කියන්නේ. දානපන සතිය නෙමෙයි කමඨාන කියන්නේ. ඒක අපි යන පාර. එහෙම යනකොට මේ වගේ තැනකදී මොකද කරන්නේ කියලා අපිට දැන් ඔන්න ගැටලුවක් එනවා. එතකොට ඒ ගැටලුවට මොකද්ද ගන්න විසඳුම? අපි තින් කාගෙන් හරි අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් පාර කියන්න පුළුවන් කෙනෙක්ගෙන් අහනවා. ඒකට තමයි කමඨාන කියන්නේ. දැන් එහෙම නැත්තම් වෙන්නේ අපි ඔය වගේ හිර වෙලා ඉන් එහාට ගමනක් නැහැ. ඒ කිසියම් දුරක් ඇවිල්ලා නැවතිලා ඉන්නේ දැන්. මනස වැඩ කරන්නේ නැහැ ඉන් එහාට. එතකොට ඉන් එහාට මනස මේ භාවනාව ඉන් එහාට වැඩ කරවන්න කමඨාන කියන්නේ ඒකයි. කර්මන්‍ය කරන්න මේ වැඩ කරන තත්වයට ගේන්න මොකද්ද කරන්න ඕන? ඒ නිසා කමඨාන කියනවා ලොකුවට උළුවට ගන්න යන්න එපා. මෙහෙම කමඨාන කියලා අමුතු જાතියක් තියෙනවා, විශේෂ දෙයක් තියෙනවා, මේක දෙන්න පුළුවන් විශේෂඥයෝ ටිකක් ඉන්නවා. එහෙම ගත්තේ නැත්නම් අපිට මේ වැඩේ කරන්න එහෙම එකක් නැහැ. මේක හරි සරලයි. ඒ තැනදී බලන්න අපි දන්න දේ උදව් කරගෙන පුළුවන්ද ඒ හිරවීමෙන් එළියට එන්න, ඉන් එහාට යන්න? බැරි නම් ඒයි බලන්න. බැරිම නම් තව කෙනෙක්ගෙන් අහන්න. තමම උත්සාහ කරලා බලන්න. දන්න සියලුම දැනුම් එකතු කරලා බලන්න අපි අසහනයට පත් වෙන වෙලාවක ගොඩ එන්න පුළුවන්ද? ඒ ගින්න නිවා ගන්න පුළුවන්ද? ඒ අපි දන්න දේවල් අපි කරණී සූත්‍රය දන්නවා නයි, රතන සූත්‍රය දන්නවා නයි, අපි එහෙම දන්න හැම එකෙම උත්සාහ කරලා බලන්න. තමන් අපි මුලින් උත්සාහය කරන්න ඕනේ අපි තුලින්. අපිම කමඨාන් හොයා ගන්නට ඕනේ. ඉතින් ඒතකොට හරියනවා, ගද්දරට හරියනවා. හරි ගියාම සතුටුයි. විශ්වාසයක් එනවා. අය බැරි වෙන තැන් තියෙනකොට අන්න එතෙන්දී තමයි අපිට තව කෙනෙක්ගේ උපදේශයක් ඕනේ. කොහොමද මේ තරහ අතාරින්නේ? කොහොමද මේ බය අතාරින්නේ? ඒ තමයි කමඨාන කියන්නේ. දේශනයක්. අපි බොහොම වේගෙන් ධර්ම සාකච්ඡාවේ අවසානයට ඇවිත් තියෙනවා. සහ මේ පොදා වැඩසටහනේ සමාප්තියට අපේ හාමුදුරනේ කල්‍යාණ මිත්‍ර පින්වත්නි මේ දින කීපෙම භාවනා යෝගීව හිටියා. ඒ වගේම අද දවසේ වැඩසටහනට සම්බන්ධ වුණා. සමහර විට අපේ ආකල්ප සහ පිළිගැනීම් සමග එකඟ වෙන්න බැරි දේවල් ඇහෙන්න ඇති. ඒ ගැටලුවක් කරගන්න එපා. එකඟ වෙන්න බැරි ටික ඒ ටික පැත්තකින් තියලා පිළිගන්න පුළුවන් ටික අනුව ජීවත් වෙන්න බලන්න. හැබැයි විවේකී අවස්ථාවක මේ ඇහුණු දේ කනට වැටුණු දේ ප්‍රතිවේක්ෂා කරන්න මෙනෙහි කරන්න. දෙන්න හදවතට ඇත්ත නැත්ත තෝරා බේරාගෙන සෞඛ්‍ය සම්පන්න වූ ගමනක යෙදෙන්න. මේ අවස්ථාව ගැන අප හැම දෙනාටම සතුටුයි. අපි හැමෝම වාසනාවන්තයි මෙහෙම දවසක් වෙන් කරගන්න ලැබීම. කල්‍යාණ මිත්‍ර පිරිසක් සමග එකට කටයුතු කරන්න ලැබීම. සාමූහික ශක්තිය ලොකු හයියක් අපි හැම දෙනාටම. ඒ හැම කාරණයක් සම්බන්ධයෙන්ම මේ අවස්ථාවේ අපේ හදවත් තුළ ඇති වෙන්නේ ලොකු කෘතවේදීත්වයක් සහ පුණ්‍යානුමෝදනාවක් හැම දෙනා කිරීම. හැම දෙනා කිරීම ඒ අපරිමිත වූ කෘතවේදීත්වයත් අපරිමිත වූ පුණ්‍යානුමෝදනාවත් මෙතන සිටින නොසිටින හැම දෙනා සමගම සමසිතින් සහ මෙත්සිතින් බෙදා ගන්නා අතරම අපට මතක් වෙනවා ඊයේත් අද උදෑසනත් අපට දානමය අනුග්‍රහය දැක්වූ කල්‍යාණ මිත්‍ර අප කාගෙත් හිතවත් බණ්ඩාරනායක මහත්මා ඔය දවසේ එක්තරා විදිහකට යාවජීව අනුග්‍රාහක මහත්මයෙක් අපි කාටත් මටව පමණක් නොවෙයි මෙතන සිටින කීපදෙනාට පමණක් නොවෙයි මේ මධ්‍යස්ථානයේ ඇසුරු කරගෙන සිත නිවා ගන්න උත්සාහ කරන හැම දෙනාටම. ඒ වගේම අද දහවල් දානය අපට පිරිනැමුවේ කල්‍යාණ මිත්‍ර ගුප්තානි ගුණසේකර මහත්මිය වාර්ෂිකව පිරිනමන දානයක්. මේ ආමිස දානයට එහා ගිහිල්ලා ධර්ම දානය මෙය පළ කරන පොතපත, දහම් පොතපත සංස්කරණය කිරීම සහ පරිවර්තනය කිරීම වලදී ලොකු දායකත්වයක් දෙනවා ලෝකෙටම. ඉතින් මේ දෙපළම අපි මේ වෙලාවේ සිහිපත් කරගමු. මේ දෙපළම කිසියම් හේතුවක් අරමුණක් කිවෙ නැහැ, කියන්නෙත් නැහැ. මේ දාණය දෙන්නේ මොන හේතුව නිසාද, මෙන්න මේ කාරණේට මේක ඉස්මතු කරන්න උළුප්පල ගන්න එහෙම කතාවක් නැහැ. බණ්ඩාරනායක මහත්මයාගෙත්, ගුණසේකර මහත්මයාගෙත් එක්තරා විදිහකට නිරාමිස දානයක්. නිරාමිස දාණයට අපි හැම දෙනාම සාදු කියලා අනුමෝදන් වෙමු. මාටත් එතුමියටත් ඒ සම්බන්ධ පවුල් වල හැම දෙනාටමත්, ඔබ අප හැම දෙනාටමත් මේ දහම් ගමන අපේ සාංසාරික පිපාසය සංසිඳවා ගන්නට හේතු වේවා, වාසනාව වේවා. තිරුවන් සරණයි.